නමස්කාරය කියන්නේ සීල සමාදානය සඳහා
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
ධම්මං සරණං
ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ဓမ္မံ සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝံ සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි
නොසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං
මේ තිසරණ සහිත වූ පංච සීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සමන්ත චක්කවාලේසු චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ගරු කටයුතු අපේ හාමුදුරන් වහන්සේලා වෙන් අවසරයි සදහැබර කාරුණික පින්වත්නි අදත් මේ සැබෑ යාමයෙහි විජේතිලක මහත්මා ප්‍රියංකා මහත්මිය ඒ දරු දෙපළද එකතු කරගෙන මිය පරලෝකයේ මෞතියාදී ඥාතිතයිසීන්ගේ ගුණ සමරමින් එත්තන්ගේ සසර ගමනට සැපවත් බව සුවපත් බව පිණිස පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් මේ බොහෝ දිනාට සද්ධර්ම දානය බෙදා හදා දෙන්නට සූදානම් වන වෙලාව. එහි ප්‍රථම අවස්ථාව හැටියට බොහෝමත්ම ශ්‍රද්ධා ගෞරවයෙන් කර්මඵල දක්නා නුවණ පෙරදරි කරගෙන දෙවියන් උපයා සපයා ගත්තා වූ දෙයින් පිළියෙල කළ මල් පහන් සුවඳ සිසිල් පෙන් ගිලන් පස පූජාවන් පුදසුන මත ගෞරවයෙන් තැන්පත් කරන්නට යෙදුණා. අපි පළමු කොට තුන් ලොවක් සනසා වදාළ ලොවට සැනසීමේ මඟ උදා කර දුන් අනන්ත ගුණපිරි මහා කාරුණික මගේම ලෝතුරු බුදුරජාණන් වහන්සේට තුන් ලෝකේටම සාන්තියක් වැනි මිනිස් සිතේ ඇවිලෙන ගිනි නිවාලන ඒ නව ලෝතුරා ශ්‍රී සද්ධර්මයට සදහම් මගින් නිවුණු සැනසුණු නිවීමේ සැනසීමේ මග යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට රාජධානීන් රාජධානීට රැගෙන ආර්යෝත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා යන දහසින් තුනුරුවන් ගුණ වන්දනා කරන්න සාදුනාභයක් පවත්වා. පුදසුන මත තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් අමාමේ නිලෝතුරු බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අනන්ත ගුණ සමුදායන් සිහිපත් කරගෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේටම මේ සියලු පූජාවන් පූජා කරමි. පූජා වේවා පූජා වේවා පූජා වේවා. මා කෙරෙහි අනුකම්පා කොට කරුණාවෙන් මේ සියලු පූජාවන් ඉවසා වදාරත්වා පිළිගනිත්වා මින් උපදන කුසල පුණ්‍ය සම්පත්තිය අපි හැම දෙනාටම නමින් මිය පරලෝකීය යාදරණීය පියතුමන් මෑණියන් සොහොයුරාණන් ඇතුළු අප සෑම සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස නිවන් ලබනාතුරු දෙලොව ශාන්තිය රැකවරණය නිදුක් නිරෝගී භාවය පිණිස හේතු වාසනා වේවා යන අදහසින් සම්බුදු ගුණ විසීමේ සියලු පූජාවන් පූජා වේවා පූජා වේවා පූජා වේවා යන අදහසින් සාදු ක්‍රියා පූජාවන් පවත්වන්න. සියලු තැන්හි පිහිටියා වූ ශාරීරික උද්දේශික පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍ය රාජානන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවායි සාදු කියලා වන්දනා කරමි. දැන නොදැන සතර පුරා සිදුවුණු සියලු අරදට ප්‍රමාද දෝෂයනට උතුම් බුදුරුවනින් සදහම් රුවනින් මහසඟරුවනි මට සමාව ලැබේවා දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා යන අදහසින් සාදු නාදයෙන් තුමුරුවන් සමා කරවාදමි.
සාදු සාදු සාදු.
වාසනාවන්ත මුලබර කාරුණික පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ මංගල සූත්‍රයේදී කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම, කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තම. දියුණුවේ කාරණා හැටියට, මංගල කරුණු හැටියට ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් දේශනා කළ බව කාටත් මංගල සූත්‍රයේ කටපාඩම් එක සිහිපත් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ කාලය තුලම එකම මාතෘකාවක් යටතේ ධර්ම දේශනා 12ක් පමණ පදාද සෙනසුරාදා දවසට සිද්ධ කළා. ඒ දේශනාවන් තුල අපි උත්සාහවත් වුණේ දස්සනේන සම්පන්නෝ, කෙනෙකු දර්ශන සම්පත්තියෙන් යුක්ත වන්නට, එහෙම නැත්නම් සම්‍යක් දර්ශනයෙන් යුක්ත වන්නට, එහෙමත් නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණෙන්නට උවමනා කරන දැනගත යුතු ගමන් මගයි අපි ටිකෙන් ටික පැහැදිලි කළේ විස්තර කළේ. ඒ ශ්‍රවණය කළ දේශනාවන් තුළ ඒ අවසානයට උණු ධර්ම දේශනා හතර පහ ටිකක් සංවාදයට ලක් කළ යුතු, නැවත නැවත විමසීමකට ලක් කළ යුතු, විසඳාගත යුතු තැන් බොහෝ කොට තියෙන්නට ඇති. ඊට පෙර කළ දේශනාවන් තුළ නම් ඒ තරම්ම ප්‍රශ්න ඇති වෙන විදිහට දේශනාවන් සිද්ධ වුණේ නෑ. හැම දෙයක්ම කරුණෙන් කරුණ පැහැදිලි කරමිනුයි ඒ ධර්ම දේශනාවන් පැවැත්තේ. ඉතින් කොහොම වුණත් මේ බොහෝ දෙනෙකුට තවදුරටත් විමසාගත යුතු, විසඳාගත යුතු කරුණු ඇති බව සඳහන් වුණා. ඒ අනුව අපි මේ බදාද දවසක්, සිකුරාද දවසක් ඒ ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරලා අපට අපහැදිලි වුණු තැන් පැහැදිලි කරගන්න, පැහැදිලි වෙච්ච තැන් වඩා වඩා පැහැදිලි කරගන්න. මේ මොහොත තුල අපට ලැබෙනවා අසුතං සුනාති, නොයසූ දේ අහන්න ලැබේවි. සුතං පරියෝදපේති, ඇසූ දේවල් වඩා පිරිසුදු වෙනවා, සිත් පහදවා ගන්න පුළුවන්. මේ අදින්වාක් ලාභ ලබන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඉතින් අද ඒ සඳහා විජේතිලක මහත්මා, ප්‍රියංකා නෝනා මහත්මිය, ඒ දියණිවරු දෙපළ මූලික වෙලා දායකත්වයේ දරමින්, විජේතිලක මහත්මාගේ ආදරණීය පියතුමන් සිහිපත් කරගෙන, ප්‍රියංකා නෝනා මහත්මියගේ ආදරණීය මෑණියන් සොහයුරාණන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසක් ඇති කරගෙන මේ පින්කමේ දායකත්වයේ දරමින් අපට මේ අවස්ථාව උදා කරලා තියෙනවා. එනිසා දැන් පින්වතුන්ට අවස්ථාව සැලසෙනවා මේ දේශනාවන් තුළ අපට මතුවුණු ගැටලු තවදුරටත් විසඳාගත යුතු, විමසාගත යුතු කරුණු මොනවද කියලා මතක් කරලා මතු කරලා ඒ ගැන විමසන්න.
කියන්නේ තුරුවේ.
හිමාස්මින් සති ඉදං හෝති කියලා මේ ඇතනම් මේ ඇත. මේ නිරෝධ වෙනවා නම් මේද නිරෝධ වෙයි කියලා අපි දේශනාවල විටින් විට හුවා. ඒක දේශනා අතර තුරේ මේ මේවා ආයතන ඇසුරින් ගලපගන්නේ කොහොමද කියලා විටින් විට අපි ඇහුවා. ඒකෙදි ස්වාමීන් වහන්සේ මේ චක්කු ධාතු, රූප ධාතු, මනායතන නැත්තම් මනෝ විඥාන ධාතු කියන මේවා මේ ධර්ම ඒවා මේ හේතුන් විදියට ඔබ වහන්සේ නිර්වචන කළාම මට තේරුම් යන්නේ මේවා මේක දැන් කොහොමද අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ ආයතන පබ්බේ මේ වගේ යෙදුමක් තියෙනවා. ඉද භික්කවේ භික්ඛු චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනා තංච පජානාති. කියන මගේ ඉදිරිපත් කිරීම සමානවිට අවසහගත වෙන්න පුළුවන්. මේ ආයතන වලට මේ ඉහත කියාපු අර ධර්ම තුන ගලපන්නේ කොහොමද කියන එකයි. ඒක ඒතරම් මේ මම කීපෙ ටක් කියව දේශනාවල තේරුණේ නෑ. තේරුවන් සර
ප්‍රශ්නේ නම් එතමනක්තම පැහැදිලි නෑ. මට තේරෙනවා මේ අහන්නේ මොකද්ද කියන එක. ඉමස්මින් සති නෙමෙයි අස්මින් සති ඉදං හෝති කියලා මේ වචනේ වෙනස් වෙන්න ඕන. අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝ නහෝති ඉමස්සු පාදා ඉදං උප්පජ්ජති මස්සු නිරෝධා ඉදං නිරුච්ඡති. මේ ඇති කල්හි මේ වේ, මේ නැති කල්හි මේද නොවේ. මේ දේශනාවන් තුළින් පටිච්ච සමුප්පාදය හා පටිච්ච සමුප්පන්න, පටිච්ච සමුප්පාදය හා පටිච්ච සමුප්පන්න ධර්මයන්. එතනදී හේතුව හා ඵලය පිළිබඳව දැන් අවිද්‍යාව කියන හේතුව ඇතොත් ඉන් උපදනා ධර්මයේ වෙනවා සංස්කාර. එතකොට පටිච්ච සමුප්පන්නයි සංඛාර කියන වචනේ. ඒ පටිච්ච සමුප්පන්න ධර්මයට පටිච්ච සමුපාදයේ හේතුව වෙනවා අවිද්‍යාව. ඊළඟට දෙවැනි අවස්ථාවට වෙනකොට සංස්කාරයේ හේතුව වෙනවා අවිද්‍යාවට සාපේක්ෂව ඵලය වෙච්ච සංඛාරය. දෙවැනි පියවරේදී සංඛාරය හේතුව වෙලා ඵලය විඥානය වෙනවා. විඥානය නැමැති ඵලයට හේතුව වෙනවා සංඛාරය. ඉතින් දැන් මෙතන දෙවිශේෂ ගැටලුව තියෙන එතන නෙමෙයි. මේ ටික ආයතනයන්ට ගලපගන්නේ කොහොමද කියන එක. ආයතන කියලා කියනකොට ආධ්‍යාත්මික ආයතන තියෙනවා, බාහිර ආයතන තියෙනවා. එතකොට ඇසක් රූපයක් චක්කු විඥානයක්, කනත් ශබ්දයක් සෝත විඥානයක්, නාසයක් ගන්ධයක් ගාන විඥානයක්, දිවක් රසයක් ජීවා විඥානයක්, කයත් පහසත් කාය විඥානයක්, මනසත් ධර්මතා මනෝ විඥානයක්. අපි මේ සඳහා නන්දකෝවාද සූත්‍රයෙන් නිදර්ශන අරගෙන පින්නම් කළා. තෙලු තිරය දෙල්ල ඇති කල්හි ආලෝකය, ආලෝකය තෙල්ද නොවේ, තිරයද නොවේ, දැල්ලද නොවේ, තෙල්ද නොවේ, තෙල්ද තිරයද දැල්ලද නොවේ ආලෝකය. හැබැයි ආලෝකය කියලා යමක් තියෙනවා. අපි වැඳෙන්නේ, වර්ණනා කරන්නේ, අඩු වැඩිකම් දකින්නේ ආලෝකයේ. එතකොට ආලෝකය මේ හේතු එකකටවත් අයිති නෑ. කවුරු හරි කිව්වොත් ආලෝකය තෙල් කියලා ඒක ලොකු වැරද්දක් කියනවා. ආලෝකයේ තිරයයි කියලා කිව්වොත් ඒක වැරදි. ආලෝකයේ දැල්ලයි කියලා කිව්වොත් අහම් දැල්ලයි ආලෝකය කියලා කිව්වොත් ඒක වැරදි. මොකද දැල්ල නම් ආලෝකය, අපිට ආලෝකයේ වැටෙන හරියකට යන්න බෑ. ආවට වටපිටාව ගිනි ගන්නවා. එහෙනම් ආලෝකය කියලා යමක් තියෙනවා, මේ හේතු එකකටවත් අයිති නෑ. හැබැයි මේ හේතු නැතුව, තිරේ නැතුව, තෙල් නැතුව, දැල්ල නැතුව ආලෝකය කියලා යමක් ලෝකෙ විද්‍යාමාන වෙන්නේ නැහැ. එතකොට මේ හේතු ඇති කල්හිමයි ආලෝකය කියලා යමක් තියෙන්නේ. හේතුවට අයිතිත් නෑ, හැබැයි හේතුන්ගෙන් තොරව ආලෝකය කියලා එකක් තනියම පවතින්න බෑ. එතකොට නන්දකුමාර සූත්‍රයට අනුව අපි පැහැදිලි කළා, මෙන්න මේ හේතු ඇති කල්හි මේ වේ, මේ ආලෝකය පවතින. අස්මින් අසති දන්නෝති. දැන් මේ උපමාව තුළ අපි ගත්තොත් මේ හේතු නැති වුණොත්, මේ හේතු නැති වුණොත් තිරය, දැල්ල, තෙල් නැති වුණොත් ආලෝකයට තනියම පවතින්න බෑ. ඒක තත්පර යක්ෂණයක් වත්. මේ නැති වෙනකොටම මේද නැති වෙනවා. මෙන්න මේ න්‍යායත් එක්ක අපි තවත් උපමාවක්, සෙවණැල්ල වගේ උපමාවක් ගත්තා මට මතකයි. ඒ වගේ පටිසම්පාදයට අනුගත්තුත් අවිද්‍යාව ඇතොත් සංඛාරය කියන එක හට ගන්නවාමයි. සංඛාරය ඇතොත් විඥානය කියන එක හට ගන්නවාමයි. ඒ වගේමයි අවිද්‍යාව නැතොත්, අවිද්‍යාව නිරුද්ධ වුණොත්, අවිද්‍යාවෙන් තොරව සංස්කාරයට පවතින බැ. සංස්කාරයන්ගෙන් තොරව විඥානයේ පැවැත්මක් නෑ. මේ එකිනෙකට බැඳුණු ධර්මතාවයක් පිළිබඳවයි මේ තුලින් කියවෙන්නේ. දැන් අපිට සතිපට්ඨාන සූත්‍රයට අනුව චක්කුංච පජානාති, රූපේච පජානාති, යංච තදුබයං සංයෝජනං තංච පජානාති. ඇහත් දැනගන්නවා. ඇහැටකට එන රූපයත් දැනගන්නවා. මේ දෙක නිසා උපදින සංයෝජනයක් දැනගන්නවා. එතකොට එතන තියෙනවා අපි නුවණින් හසු කරගත යුතු අතරත ධර්මකාරණා ටික. ඇහැ තිබුණාට, රූපේ තිබුණාට සංයෝජනයක් ඉබේ හටගන්නේ. සංයෝජනයකට එනකොට මේ ඇහැ රූපය ගැටිලා විඥානයක් ඉපදිලා ස්පර්ශය පහළ වෙලා වේදනා සංඥාදී මේ කරුණු කාරණා රසක් පහළ වෙලා ඉන්නවා. දැන් මේක මදුපිණ්ඩික සූත්‍රය බොහොම ලස්සනට විග්‍රහ කරනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. මෙන්න මේ විදිහට ඒක තවදුරටත් දක්වනවා. තතෝ නිධානං, ඒ නිධාන කරගෙන අතීතානාගත වර්තමානයේහි පුරුෂයා මෙහෙවන ආකාරය මේ මදුපිණ්ඩික සූත්‍රයේදී දක්වලා තියෙනවා, කියවලා බලන්න වටිනවා. එතකොට දැන් අපිට ඕන ඉස්සෙල්ලා මේ ශාසනය තුළ හඳුනා ගන්න ඕන මේ සංයෝජනේ. සංයෝජනේ හටගන්නේ කොහොමද කියලා. සංයෝජනේ මොකක්ද? සංයෝජනේ හටගන්නේ කොහොමද කියලා දැනගත්ත කෙනාට තමයි සංයෝජනය නැති කරගන්නත් පුළුවන්. ඒ නිසා අපි පුරවා ගන්න ඕන සත්පුරුෂ ආශ්‍රයෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන් මේ ආයතන භාවනාවකට එනකොට දැනගත යුතු කාරණාවන් ටික, මේ අතරත කරුණු ටික සම්පූර්ණ කරගෙන ඉන්න ඕන. ඒ ටික ආවහම අපි අර කතා කරපු අර ධර්මතාවයන් ටික මේකදී හම්බ වෙන්න ඕන. දැන් අපි දන්නවා මේ ඇස් චක්කුංච පජානාති. පජානාති කියනකොට ඒකේ වචනේ ලොකු අර්ථයක් තියෙනවා. පාලි භාෂාවේ තියෙනවා ජානාති කියලා වචනයක්. ජානාති කියලා කියන්නේ දැනගන්නවා. ඒක විශේෂ අර්ථයකින් දක්වන පජානාති කියලා. ජානාති කියන වචනයයි පජානාති කියන වචනයයි ලොකු වෙනසක්. ඒක සමාන අදහසක් තියෙනවා. නමුත් පජානාති කියනකොට ගැඹුරෙන් නුවණින් දැනගන්නවා කියන අදහස. ජානාති කියනකොට සාමාන්‍ය දැනගැනීමක්. සම්මතික දැනගැනීමක්. පජානාති කියනකොට ඒක ගැඹුරු දැනගැනීමක්. නුවණින් දැනගැනීමක් වෙනවා. එතකොට මෙතන කියන්නේ චක්කුංච පජානාති. චක්කුංච පජානාති කියන්නේ ඇහැ කියන්නේ මොකද්ද කියලා හරියට දැනගෙන ඉන්න ඕන. දැන් අද වර්තමානයේ ලෝකේ තියෙන ලොකුම මහා ගැඹුරුම නිවන් දකින භාවනාව හැටියට බොහෝ අය වර්ණනා කරන කතා කරන සංවාදයට ලක් වෙච්ච භාවනාවනේ අනිත්‍ය භාවනාව. ඒක කියනවා ස්ථානිත්‍යයි කියලා. හරි මේක දැන් රාහුල වාද සූත්‍රයට ගියාම රාහුල හාමුදුරුව රහත්ුනේ කොහොමද කියලා කියනකොට තියෙනවා දක්වන්න පුළුවන් සූත්‍රයෙන් දක්වන්න පුළුවන් මෙහි අනිත්‍ය නම් මෙහි අනිත්‍යයි. ඒ අනිත්‍යයි කියනකොට හැබැයි ඇහැ කියන්නේ මොකද්ද කියලා හොයාගත්තා වෙන්න ඕන. දැන් මම ඔබෙන් අහුවොත් ඇහැ කියන්නේ මොකද්ද? හමද ඇහැ? සිවියද ඇහැ? මසද ඇහැ? නහරද ඇහැ? ස්නායුද ඇහැ? ලේ කඳුළුද ඇහැ? එහෙමත් නැත්නම් සෛලද ඇහැ? ඇහැ කියන්නේ මොනවද කියලා හෙව්වොත් අපිට කියන්න වෙනවා හමත් ඇහැ නෝවේ, මසත් ඇහැ නෝවේ, සිවියත් ඇහැ නෝවේ, ලේනහරත් ඇහැ නෙවෙයි, ස්නායුත් ඇහැ නෙවෙයි, සෛලත් ඇහැ නෙවෙයි, පරමාණුත් ඇහැ නෙවෙයි, ධාතුවත් ඇහැ නෙවෙයි. එහෙනම් ඇහැ කියන්නේ මොකක්ද? අනිත්‍යයි කියලා දකින ඇහැ මොකක්ද කියලා අහන්න වෙනවා අපිට. අන්න පජානාති කියලා කියනකොට මේ ඇහැ පිළිබඳව ලොකු ගැඹුරු දැනුමකට නුවණකට ඇවිල්ලා තියෙනවා. රූපේච පජානාති කියලා කියනකොට රූපේලි සම්මතිකහ පරමාර්ථ වශයෙන් රූපේ කියලා දක්වන්නේ මොකද්ද කියලා දැනලා තියෙනවා. මෙන්න මේ නුවණ මේ දැනුම එකතු වුණා නම් චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං. මෙන්න මේ දෙකේ ගැෂ්ඨනේ මේ දෙකේ එකතුව නිසා යංච තදුබයං උප්පජ්ජති සංයෝජනං. මේ දෙකේ ගැෂ්ඨනේ එකතුව නිසා යම් සංයෝජනයක් උපදිනවා නම් තංච පජානාති සංයෝජනයක් දැනගන්නවා. එතකොට මේ සංයෝජනේ නූපං සංයෝජනේ උපදින්නේ කොහොමද? උපං සංයෝජනේ දුරු වෙන්නේ කොහොමද? දුරු වෙච්ච සංයෝජනේ නැවත නැවත නූපදවන්නේ කොහොමද? දුරු වෙච්ච සංයෝජනේ නැවත නූපදින ස්වභාවයකට පත් කරන්නේ කොහොමද කියලා මේ හාත්පස කරුණු ගොඩක් තියෙනවා. ඒ නිසා මෙතන දැනගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ මෙන්න මේ කාරණාව මත. දැන් අපට ඇහැට රූපයක් ගැටුණාම හොඳයි අපි රූපය පිළිබඳව බැඳීමක් සංයෝජනයක් ඇති කරගත්තා කියමුකෝ. ඇහැට රූපය ගැටුණාම රූපය පිළිබඳව සංයෝජනයක් ඇති වුණා කියමුකෝ. එතකොට ඇහැට රූපයක් ගැටිලා ලක්ෂණයි රූපය කියලා හෝ යම් බැඳුමක් ඇති වුණා නම් අපි හිතමු ඒක සාධාරණයි කියලා. හැබැයි දැන් අපිට මනංච පජානාති ධම්මේච පජානාති යංච තතුබයන් උප්පජ්ජති සංයෝජනං කච. මනස ධර්මයක් ගැටීමේ නිසා උපදින සංයෝජනය රූපය හා බැඳිලා නම් රූපයක් පිළිබඳව නම් සංයෝජනය බැඳුම අන්න මෙන්න මේ වැරද්ද හඳුනලා දෙන්නයි මේකේ විශේෂ විමර්ශනයේ තියෙන්න ඕන. මොකද අපිට හැමතිස්සෙම ආයතනයක් තිබද නිරුද්ධ වෙනවා. ඒ ආයතනයේ ඉපද නිරුද්ධ වෙන්නේ තවත් ආයතනයක් උපදවන්න හේතුව හදලා. ඒ ආයතනයේ ඉපද නිරුද්ධ වෙන්නේ තවත් ආයතනයක් උපදින්න හේතුව හදලා. මෙන්න මේ ආයතනිකව අකණ්ඩව සිදුවෙන ක්‍රියාවලිය තමයි අපි සසර කියලා කියන්නේ, පැවැත්ම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ආයතනෙන් ආයතනයට යන ධර්මතාවයක් නෑ. අපට පුළුවන්කම තිබුණොත් මෙන්න මේ ආයතනෙන් ආයතනයට සම්බන්ධ කරන අවිද්‍යා සංස්කාරය අත්හැර ගන්න මෙන්න මේ ක්‍රියාවලිය නතර කිරීම එහෙම වෙනවා. ඉතත් සතිපට්ඨාන සූත්‍රයේ ආයතන පබ්බයේදී අපට පුහුණු කරවන්නේ ධම්මානුපස්සනාවක් හැටියට පුහුණු කරවන්නේ රූපය පිළිබඳව යමක් අපේ විමර්ශනයක් හිතනවා නම් ඒක ඇහැට ගැටිලා වින්න ඕන. එතනදී අපට රූපය ගැන හිතන්න පුළුවන්. දැන් ඔබට එනකොට ඇහැට ගැටිච්ච දෙයක් ඒ ඇහැ ඉදිරියේම ඒ රූපය පිළිබඳව යම් විමර්ශනයක් කළා නම් හරි කියමුකෝ. හැබැයි දැන් මෙතන ඇවිල්ලා මෙතන ඉඳගෙන දැන් ඔබ යමක් සිහි කරගෙන සිතින් මවා ගන්නවා නම් දැන් බලන්න ඇහැට ගැටිච්ච රූපයයි දැන් ඔබට රූපයක් හැටියට මේ මොහොතේදී හමු වෙන දේ වෙනස වෙන් කරලා හඳුන ගන්න බලන්න. ඇහැට ගැටුණු වෙලාවේ දැන් මනසට ගැටිලා දැන් ඇස් දෙක පියාගෙන අපි මොහොතක් එනකොට දුටු දමක් සිහි කරගත්තොත් අපට අර ඇහැට පෙනුණා වගේම දැනුත් පෙනෙන බවක් නම් තියෙනවා. හැබැයි දැන් අපිට දැන් මෙතන තියෙන ආයතන දෙක මොකක්ද? මන ආයතනය හා ධම්ම ආයතනය. මන ආයතනය හා ධම්ම ආයතනය. එතකොට මන ආයතනයට හමු වෙන්න පුළුවන් ධම්ම රූපය. වේදනා සංඥා සිතුවිල්ල. හැබැයි දැන් අපි ඔය පහළ වෙච්ච වේදනා සංඥාවන් රූපයක්සේ බාර ගන්න බවක් තියෙනවා. ඒ දැක්ක දෙයමයි කියන රූපයක් හැටියට දකින බවක් තියෙනවා නම් අපි මේවා අර බල්ලෙකුගේ උපමාව, කැඩපතේ උපමාව, බොහෝ උපමා අරගෙන මේවා දැක්කුවා. මුලාවක් තියෙනවා. අන්න දැන් එතනත් සංයෝජනේ උපදින්නේ රූපය පිළිබඳව ඇති කරගත්ත අන්දනයක්. දැන් ඔන්න තේරුම් ගන්න පුළුවන් එහෙට ගැටුණු දේ එහෙත් රූපයත් වෙන වෙනකොට අවසන් වෙන්න ඕන නේද? එහෙනම් දැන් මනෝමයෙන් දකින තැන මනසින් දකින තැන එහෙනම් දැන් අන්න ආයතන කුසල වෙනවා කියලා කියන්නේ මෙන්න මේකට. ආයතන කුසල වෙනවා. ආයතන කුසල වුණොත් අපිට හැමතිස්සෙම පුළුවන්කම තියෙනවා මේ ආයතනෙන් ආයතනයට යන ගමන වළක්වා ගන්න. අපි මේකට තවත් නිදර්ශන ඉදිරිපත් කළා. කුරුල්ලෙකුගේ හඬක් ඇහෙනවා. ඒ කනට කරන්න පුළුවන් ඇහිීම විතරයි. ඇසීම. හැබැයි අපිට මෙන්න මනස කොළපාට තටු තියෙන, සතුපාට හොට තියෙන චිත්‍රයක් ඇඳලා මවලා පෙන්නලා ගිරවෙක් ගැන අදහසක් උපදවනවා. අන්න දැන් අපේ සංයෝජනයේත අපේ සංයෝජනය එතන. දැන් මේ ආයතන පබ්බයේදී අපි තේරුම් ගන්නවා එහෙත් රූපයක් ගැටුණු කල්ලි දැකීමක්. හැත්තූපයක් චක්කු විඤ්ඤාණයත් ඇති තැන දැකීමක්. තෙලුත්තරයක් දැල්ලත් ඇති කල්ලි ආලෝකය වගේ. දැකීම කියන එක ආලෝකය වගේ හිතන්න. දැන් ආලෝකය කියන්නේ මොකක්ද? අර උපමාව තුල තෙල් වලටවත් තිරේටවත් දැල්ලටවත් අයිති නෑ. නමුත් ආලෝකය කියලා යමක් තියෙනවා. ගහවත් පොළොවත් අවුවවත් නෙමෙයි හේවනල්ල. හේවනල්ල කියලා යමක් තියෙනවා. ගහට අයිතිත් නෑ, පොළොවට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ. දැන් මෙතන ආලෝකය කියලා යමක් තියෙනවා. තෙල් වලට අයිතිත් නෑ, තිරේට අයිතිත් නෑ, දැල්ලට නෑ කියන දෙයක් තියෙනවා. එතකොට දැකීම කියන එක මෙන්න මේ ඇහත් රූපයත් චක්කු විඥානය ඇතිකයි. මේ හේතු එකකටවත් අයිති නෑ. දැකීම කියන එක මේ ඇහැට අයිතිත් නෑ. දැකීම ඇහැයි කිව්වත් වැරදි, දැකීම රූපයයි කියලා කිව්වත් වැරදි, දැකීම චක්කු විඥානය කිව්වත්. ඇහත් රූපයත් චක්කු විඥානයත් ස්පර්ශයත් වේදනා සංඥාදී මේ සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලය දැකීම. එතකොට අපිට දැකීම කියන එක එකකට අයිති කරන්න බෑ. මම තවත් තුන්චි උදාහරණයක් දෙන්නම්. තේ එකක් අපිට බොහොම හුරුයිනේ. දැන් මන සීනි, තේකොළ, උණු වතුර, ඉඟුරු මේ හතර එකට එකතු වුණාම තේ එකක් කියනවා අපි. දැන් බලන්න තේ එක හැදුනේ මොන වෙන්ද? සීනි වලට කියතව හැද තේ එකක් කියලා. ඉඟුරු තේද? නෑ. උණු වතුර වලට කියතව හැද තේ එකක් කියලා. තේකොළත් තේ නෙවෙයි. එහෙනම් තේ එකක් නොවුණු හේතු කාරණා හතරක් එකතු වෙලා තේ එකක් හදලා තියෙනවා. දැන් තේ එක කියලා කියන්නේ සීනිත් නෙමෙයි, තේ කොළත් නෙමෙයි, ඉඟුරුත් නෙමෙයි, උණු වතුරත් නෙමෙයි. හැබැයි ඉඟුරු නැතුව, උණු වතුර නැතුව, සීනි නැතුව, තේ කොළ නැතුව තේ එකක් හැදෙන්නේ. මේ හේතු එකතු වෙනකොට පෙර නොතිබුණු යමක් හට ගන්නවා. පෙර නොතිබුණු යමක් හට ගන්නවා. ඒ හටගත්ත දේ මේ හේතු එකකටවත් අයිති නෑ. හැබැයි හේතුන්ගෙන් තොරව තේක කියලා යමක් හටගන්නෙත් නෑ. එතකොට අපිට කියන්න වෙනවා මේ සාමූහික මේ හැම මේ සතරේම එකතු වීම තුලයි මේ බඳු දෙයක් ලැබෙන්නේ. එතකොට අපි දකිනවා කියනකොට කවුරුත් හිතුවොත් ඇහැ නිසායි දකින්නේ කියලා වැරදි. එතකොට රූපයක් ඕනේ, චක්කු විඤ්ඤාණයක් ඕනේ, ස්පර්ශ වේදනා සංඥා චෛතසික ධර්මත් ඕනේ නැහැ කිව්වා. රූපයයි දකින්නේ කියලා කිව්වොත් ඇහැ ඕනෙත් නැහැ, විඤ්ඤාණ ඕනෙත් නැහැ, චෛතසික ධර්ම ඕනෙත් නැහැ කිව්වා වෙනවා. ඇහත් රූපයක් තියුණාම දකින්න පුළුවන් කියලා කියනකොට චිත්ත චෛතසික ධර්ම දෙකම එපා කිව්වා, ඕනේ නැහැ කිව්වා වෙනවා. එතකොට අපි දකිනවා කියනකොට මෙන්න මේ ධර්මතා ටික පංච උපාදානස්කන්ධය කියලා අපි නම් කරන මේ ධර්මතා ටික අඩු වැඩි නැතුව සම්පූර්ණ වෙතන තියෙනවා. එහි ප්‍රතිඵලය තමයි දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් වෙන්නේ. එතකොට යම් තැනක මෙන්න මේ හේතු ටික හේතනවා නම් මේ බඳු ඵලයක් අට ගන්නවා. අස්මින් සතියට මේ ඇති කලින් එතනත් ඒ ධර්මතාවය තියෙනවා. එතකොට තෙල් තිරය දැල්ල නැත්තුව ආලෝකයේ තප්පරයක්වත් පවතින්න බැහැ. එහෙනම් ඇහත් රූපය චක්කු විඥානයක් නැති වෙනකොට දැකීම කියලා එකක් ඉතුරු වෙන්න බෑ. ඉතුරුවක් නැතුවම අවසන්. එතකොට අපි දැනගන්න ඕන දැකීම කියනකොට මොනක් තියෙන්න ඕන ඒකේ? මෙමෙතලා බලන්න ඕන. පෙර තිබුණත් නෙමෙයි, තියෙනවත් නෙමෙයි. දැන් අපි ඒකට උපමාවක් දෙන්නවා. වතුරට එබෙනකොට බල්ලා, එහෙම නැත්නම් ඔබ කණ්ණාඩියට එබෙනකොට එබෙන්න කලින් ඔබ දකින ওই ප්‍රතිබිම්බයේ කණ්ණාඩිය තිබුණා නෙමෙයි. ඔබ කණ්ණාඩිය ළඟට යන්න කලින් ওই ප්‍රතිබිම්බයේ කණ්ණාඩිය තිබුණේ නෑනේ. එන උන පෙර තිබුණෙත් නෑ. කණ්ණාඩියෙන් මෙහාට එනකොට ඔබ දැක්ක ප්‍රතිබිම්බයේ කණ්ණාඩිය තාම ඉතුරු වෙලා තියෙයිද? නෑ. පෙර නොතිබීම හටගත්ත ඉතුරුවක් නැතුවම අවසන් වුණා. බල්ලලින්දට එබෙනකොට පෙර නොතිබීම ඡායාවක් හටගත්තා. එන්කට මෙහාට යනකොටම ඉතුරුවක් නැතුවම අවසන් වුණා. ඒ වගේ මේ දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන ධර්මතාවත් මෙන්න මේ ස්කන්ධ මේ හේතු යෙදුණු කල්ලි යට ගන්නවා. මේ හේතුන් බිඳෙනකොට එක්සණයක් තුල මේ ඵලයේ නිරුද්ධ වෙනවා. මෙන්න මේ ධර්මතාවය නොදන්නාකම මත දැකපු දේ තියෙනවා. තියෙන දේ නැවත නැවත සිහි කරන ඕන තව ආයතනයක් උපදින්න හේතු. දැකපු දේ සිහි කරන්න. සිහි කරපු දේවල් බලන්න ආපහු එහෙ අරිනවා. අපි ආයතනෙන් ආයතනෙට බැඳලා තියෙන්නේ, එකතු කරලා තියෙන්නේ මෙන්න මේ ධර්මතාවය. ඉතින් මෙන්න මේ ධර්මතාවය පිළිබඳව කියා දෙන්න තමයි අපි නොයෙක් උපමා අරගෙන දැක්ුවේ. සතිපට්ඨාන සූත්‍රය අපි දේශනාවට සම්බන්ධ කරගත්තේ නැතුවට සතිපට්ඨාන සූත්‍රය තුල කියවෙන ඒ අදහස ওই විදිහින්ම අපි පුළුවන් හැටියෙන් කාලානුරූපීව ඔටික කියලා දේශනා කරනවා. හොඳයි. ඊළඟට මොනවාද ප්‍රශ්නේ?
සයින්න්සේ දැන් අපි දැන් කියවනේ ආයතන හයත් එක්කලා තමයි අපි දැන් උතර කතා කරේ. එතකොට දැන් අපිට තේරුම් ගන්න පුළුවන් ආයතන පහක් එක්කලා වෙල සිද්ධිය කොහොමද වෙන්නේ කියලා. එතකොට විඥානයත් එක්ක කොහොමද ඔක ගලපන්නේ කියන පොඩක් පැහැදිලිවලා තියෙනවා.
ඒ ආයතන පහේ විතරක් නෙමෙයි හැමතැනකම විඥානයක ආකාරයට එකතු වෙන්නේ. දැන් ඇහැ තිබුණාට රූපේ තිබුණාට චක්කු විඥානයේ නූපන්නෝ. දෙකීමක් වෙන්නේ නැහැනේ. කනත් ශබ්දයක් තිබුණාට සෝත විඥානයේ නූපන්නෝ ඇසීමක් වෙන්නේ නැහැ. ඒ නිසා විඥානයේ සිත හා සිතුවිලි, චිත්ත චෛතසික කියන මේ ධර්මතා දෙක නැතිව ආධ්‍යාත්මික ආයතනයේට බාහිර ආයතනයට විතරක් මේ කටයුත්ත කරන්න බෑ. ඒ නිසා මේ හැම තැනකදීම විඥානය කියන ධර්මතාවය ඒ හැටියෙන්ම යෙදිලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියනකොට මෙන්න මේ විඥාන ටික නිතරම විපාකයි. ඒක කුසල විපාකව උපදින්න පුළුවන්, අකුසල විපාකව උපදින්න පුළුවන්. කුසල විපාකව උපදින වෙලාවේ එහෙට ගැටෙනවා අරමුණ ඉත්තා කන්තා මනාපා පිය රූපා කාම උපසංගිත. ප්‍රිය අරමුණක් වෙලා සතුට වෙන දෙන අරමුණක් වෙලා. අකුසල විපාක සහගතව මේ විඥාන උපදින වෙලාවේ අනිත්‍යා කන්තා අමනාපා. අසුභ අරමුණක් වෙලා, අකමැති අරමුණක් වෙලා. මේක විපාකමේ අවස්ථාවක්. ඉතින් අපි හැමතිස්සෙම මේ දේශනාවන් තුල මතක් කළා හේතුඵල, ඵල හේතු, හේතුඵල සංදි දක්වමින් මෙන්න මේ විපාකයේ විපාකයෙන් ගෙවෙන්න දෙන්න ඕන කියලා. ඊළඟට එතනදී මනෝවිඥාණය කර්මද විය හැකි, විපාකද විය හැකි. ඒක ඒකත්වයෙන්ම විපාකයි කියලා දක්වන්නේ. එනිසා මනෝවිඥාන කියලා කියනකොට වෙනසක් වෙනවා චක්කුසෝත ගාන ජීවා කාය විඥාන කියන පහට වඩා මේ මනෝවිඥානයේ සමහර විටක විපාක අවස්ථාවක් වෙන්නත් පුළුවන්, සමහර විටක කර්මමය අවස්ථාවක් වෙන්නත් පුළුවන්. දැන් අපි දෙක්ක දෙයක් මනෝමයෙන් සිහි කරලා සත්පුද්ගල සංකල්පයේ තුල අරමුණු කරනකොටම එතන කර්ම ස්වභාවයට සමීප බව වැඩි. අපි නැවත නැවත සිතින් යම් යම් අරමුණු ආවර්ජනා කරමින් රාගිකව හා දේශ සහගතව අරමුණු විමර්ශනය කරන අවස්ථා තියෙනවානේ. අපි තවස්සනම් පෑගනම් යම් යම් සිදුවීම් හිතේ තද කරගෙන අල්ලගෙන නැවත නැවත සීකර කර රැ නිදි නොලබා මේ මනෝවිඥාණය තුල අපි බොහෝ වෙලාවට දේශය රාගය උත්සන්න කරවමින් කර්ම සහිත වෙනවා. හැබැයි චක්කුසෝත ගාන ජීවා කාය කියන මේ විඥාන පහ මොනම වෙලාවකවත් කර්ම ක්ලේශ වෙන්නේ නැහැ. ඒක නිතරම විපාක. හැබැයි ඒක විපාකේ විපාකයෙන් අවසන් වෙන්නේ නැහැ. හැමතිස්සෙම මේ නුවණ මදකම නිසා, මේ ධර්මතාවයේ ඇත්ත නොදන්නකම නිසා අර ඵල හේතු මේ විපාකය හේතුවක් බවට පත් කරගන්නවා. දැක්කේ මේකයි කියන තැනට යනවා. මම අර උපමාවකින් දැක්වේ කුරුල්ලෙකුගේ හඬක් ඇහෙන. කනට කරන්න පුළුවන් ඇහිම විතරයි. නමුත් ඒ ඇහිම ඇහිමින් අවසන් කියලා නොදන්න තැන, නුවණ නොයදුණු තැන ඇහුනේ මේකයි. අර ගිරවෙක්ගේ හඬක් කියන තැනකට යනවා. ආශ්‍රවය අර පෙර ක්ලේශය පෙර පුරුද්ද අවදි වෙලා එනවා. ඒ නිසා නැවත ආයතනයකට අවස්ථාවක් උදා වෙනවා එතන. ඒ නිසා මේ ආයතන හයේදීම අපි දකින්න ඕන විඥාණය විඥාණයෙන් තොරව මේ ආයතන හයට ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙත් ඒ විඥාණයේ අවස්ථා දෙක පංච විඥානයේ ඒකාන්තයෙන් විපාක කොට දකින්න ඕන. මනෝ විඥානයේ විපාකද විය හැකි, කර්ම ක්ලේශද විය හැකි කියන දැනුම විතරක් තියෙන්න ඕන.
විපාක විඥාන සික් පිස්සුවක් ගැන අහලා තියෙනවා. ඒ විපාක විඥාන සික් මේ අපිට මේ කලින් එතකොට ඒ විපාක විඥාන සික් භුක්ති විඳින අතරේ ඒවා තුලින් කර්ම රැස් කරගන්න පුළුවන් නේ
විපාක වලින්ද?
ඒ
විපාක වලින් කර්ම රැස් කරගන්න බැහැ. විපාකේ විපාකයෙන් අවසන් වෙන්න ඕන. විපාකය විපාකයේ හැටියට නොදන්නා කම මත ඵල හේතු සංදී. විපාකේ විපාකයේ හැටියට නොදන්නා කම නිසා විපාකයේ ඉදිරියේ අපි අලුතෙන් කර්ම හදා ගන්නවා. ඒකයි රහතන් වහන්සේගේ අපේ වෙනස. ඒක තමයි රහතන් වහන්සේටත් විපාක සිත් පහළ වෙන්න පුළුවන්. විපාක. හැබැයි උන්වහන්සේ විපාකේ විපාකයෙන් අවසන් කරනවා. විපාකයට හේතුවක් හදාගන්නේ නැහැ. අපිටත් පුළුවන් නම් විපාකය විපාකයෙන් අවසන් වෙනවා දකින්න. හොඳයි. ආයකලියුක්ක් නැහැ. හැබැයි අපි හැමතිස්සෙම විපාකයෙන් හටගන්න, විපාක වශයෙන් හටගන්න දේ ඉදිරියේ නැවත හේතුවක් හදා ගන්නවා. අපි විපාක වශයෙන් ඇති වෙන දේ, දැන් අපට ඇසීමක් වෙන්න පුළුවන් විපාක වශයෙන්. මේ හැ රූපේ චක්කු විඥානය ඒ විපාක සිතේ පහළ වෙන ස්පර්ශ වේදනා සංඥා චේතනා පහළ වෙලා දැකීමක් වෙන්න පුළුවන්. එතකොට දැකීම කියන එක විපාකයි. හැබැයි ඒ විපාකය මේ හේතු නිසා හටගෙන මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වන්නේ කියන නුවණ අපට නොපිහිටියෝ අපි දැකපු තැනට සාපේක්ෂක වෙනවා. එතකොට විපාකයට අපි සාපේක්ෂක. දැන් අපි හිතන්නකෝ, දැන් එනකොට දැක්ක යමක්. දැකපු දේ මේ හේතු නිසායි හටගත්තේ, මේ හේතු නැති වෙනකොට දැකීම අවසන් කියලා අපි නොදන්නාකම මත මොකද කළේ? දැන් මෙතන ඇවිල්ලා දැකපු දේ සීකලා. දැන් විපාකේ අපි දැන් අලුත් හේතුවක් හදාගන්නේ ද විපාකේට? අපිට වර්තමාන සෙනෙහි සිදුවෙන දේ නැතත් දැන් අපට අනුමාන වශයෙන් හිතා ගන්න බැරිද? දැන් එතන දැකීමක් වුණා මෙන්න මේ විපාක හේතු ටික හේදිලා. දැන් එහෙත් බිඳිලා රූපයත් බිඳිලා චක්කු විඥානයත් නැහැ. ඒ චක්කු සංපස්සයත් නැහැ. චක්කු සංපස්සජා වේදනා සංඥා චේතනා එතනදිම නිරුද්ධ වුණා. ඒ ටික නැති වෙනකොට දැකීමක් නැති වුණා. දැන් අපි මේ මෙරිච්ච දේ නැවත සජීවී කරලා නේද? ඒ විපාකයේ නැවත සජීවී කරලා නෙමෙයිද අපි මනෝමයෙන් සී කරගන්නකොට දැක්කේ ආවල් දෙයි කියලා. දැක්ක දේ පිළිබඳව හිතනකොට, ඒක රාගිකව හිතනකොට, දේශහගතව හිතනකොට අපි අන්න විපාකය හේතු බවට පත් කරගෙන තියෙනවා. ඉතින් කුසල විපාක තියෙන, කාමාවචර කුසල විපාක තියෙනවා, කාමාවචර අකුසල විපාක තියෙනවා, රූපාවචර විපාක තියෙනවා, අරූපාවචර විපාක තියෙනවා, ලෝකෝත්තර විපාක තියෙනවා. විපාක සිත් මෙහිම පහළ වෙනවා. නිසා විපාකය වශයෙන් ගෙවෙන්න දෙන ඒක හේතුවක් බවට පත් නොකර ගන්න ක්‍රමයට තමයි අපි සම්මාදිට්ඨිය කියලා කවිදෙකින් කියන්නේ. නැත්තම් අඟුලිමාල හාමුදුරුවන්ට කවදාවත් මේ ජීවිතය හත් වෙන්න බෑ. උන්වහන්සේට විපාක වශයෙන් අර මිනි මරණ වෙලාවේ අඳුනා නගපුවා, ජීවිතේ බේරන්න කියලා වැඳ වැඳ ඉල්ලපුවා, මහ හඬින් කෑ ගහගෙන දුවපුවා, ඒ දර්ශන ඔක්කොම හිතේ මැවෙන්නේ නැති, පේන්නේ නැති චිත්‍රපටයක් වගේ. හැබැයි උන්වහන්සේව විපාක හැටියට දැක්ක. උන්වහන්සේ ඒකට අලුතෙන් කර්ම එකතු කරගත්තේ නැහැ. ඒක සජීවී කලේ නැහැ. උන්වහන්සේට ඒ න්‍යාය බුදුහාමුදුරු ගෙන්නවා. එනිසා අඟුලිමාල හාමුදුරුවන්ට පුළුවන් වුණා කර්මක්ෂය කරන්න. කර්මක්ෂය කරන්න පුළුවන් වුණා. එනිසා අපි මේ කාලය තුලම උත්සාහ කළේ බඳු දහම ඔබ කළ සියලු කර්ම වලට හිමිකරු නොවන න්‍යායක් තමයි කියලා
දුන්නේ. ස්වාමීන් වහන්සේ අවසර ඔබ වහන්සේ මේ දේශනාවල එක තැනක මේ විදිහට සඳහන් වෙනවා. ඒක තේරෙන්නේ නැති සාහනි. අවිද්‍යාව කර්ම ක්ලේශ හටගන්නේ ඵලයේ ඇසුරු කරගෙන. එනම් දික්ඨ සුත මුත විඤ්ඤාත යන ඵල නිසා. ඒ නිසා දැකිය යුත්තේ ඵල නිරෝධය. තවත් තැනක දුක්ඛ සමුදයත් එකක් ලෙස දුටුවොත් දුක්ඛ ස්කන්ධය ලැබේ. උපාදාන වේ. මෙතනම සමුදය නිරෝධය මාර්ගය හමු වේ. මට එක දැනෙ තියෙන්නේ මේ සමුදේ නම් තේරෙනවා, මේ නිරෝධේ මාර්ගය හම්බ වෙන්නේ කොහොමද?
මම එතන කියලා නම් ඇත්තේ දුක සමුදය දෙක හැමතිස්සෙම හමු වෙන්නේ එකතු වෙලා. ඒ දෙක එක් වෙලා පෙනෙන තාක් කල් නිරෝධේ මාර්ගයේ නැති බවයි කියා ඇත්තේ. යම් තැනක දුක සමුදය දෙක වෙන් වුණා නම් වෙන් වෙච්ච තැනම නිරෝධයත් මාර්ගයත් ඒ සමගම යෙදෙනවා කියවනයි. දැන් ඔතනද කාරණා දෙකක් හැටියට කිව්වත් ඵලය ඇසුරු කොටගෙන අර කර්ම ක්ලේශ වලට යනවා කියනකොට එතන අපි නිවැරදි වෙන්න ඕන ඵලය හේතුවක් බවට පත් කරගන්න අවස්ථාව තමයි කර්ම ක්ලේශ. අපි චිත්ත වීතියක් ගත්තොත් වත්තපන කියන අවස්ථාව දක්වාම චිත්ත වීතියක ක්‍රියා අවස්ථාවන් කර්ම ක්ලේශ නො වූ අවස්ථාවන් පක්කලේ. සවන් අවස්ථාවේදී තමයි කර්ම ක්ලේශ කුසල් අකුසල් බවට පත් වෙන්නේ. එතකොට ඒ තැනට පත් වෙනකොට ජවන් අවස්ථාවට එනකොට අපි සිතේ ගත්තෝ පඤ්ච ද්වාරා වජන සිත නිරුද්ධ වෙලා චක්කු විඥාන හිත නිරුද්ධ වෙලා සම්පටිඤ්ඤන සිත නිරුද්ධ වෙලා සම්තිරණ සිත නිරුද්ධ වෙලා වත්තපන සිතත් නිරුද්ධ වෙලා දැන් අර හේතුන් නිසා හටගත් ධර්මයෝ පරම්පරා කීපයක් ඉපද නිරුද්ධ වෙනවා. දැන් අපි මැරිච්ච දෙයක් තමයි නැති. දැන් අපි අර මොහොතකට කලින් කිව්වේ එනකොට දැකපු දෙයක් දැන් සිහි කරගන්නවා කියන අවස්ථාව. මම කිව්වේ ඒ අපි බොහොම රළු අවස්ථාවක් දැක අතීතයේ දැන් ඊට කලින් අපි එනකොට දැකපු දෙයක් දැන් සිහි කරගන්නවා. දැන් ওই චිත්ත විහිතියක් ගත්තාම දෙකලවර ගත්තාම ඔය සිදුවීමම තමයි ලං වෙලා තියෙන්නේ. මරිච්ච දෙයක් තමයි අපි සජීවී කරන්නේ ජවන් අවස්ථාවේදී. එතනදිත් සිද්ධ වෙලා තියෙන්නේ දුක හා සමුදය කියන දෙක නොදන්නාකම තමයි. දැන් අපට මේ ලෝකයේ ඇහැට අරමුණු ගැටිලා කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පහස මේ ආදී ආයතන හයට අරමුණු ලැබුණාම අපට ගෙවල් දොරවල් හම්බ වෙනවා, යාන වාහන හම්බ වෙනවා, දුව පුතාල හම්බ වෙනවා, අම්මා තාත්තා මුණ ගැහෙනවා, ස්වාමියා බිරිඳ නෑදෑ හිතවන්තය හම්බ වෙනවා. මේ සත්පුද්ගල භාවයෙන් හම්බ වෙනවා මිසක් අපට ස්කන්ධ ආයතන හම්බ වෙන්නේ නෑනේ. මෙන්න මේ පුද්ගල භාවයෙන් හමු වෙනවා කියලා කියන තැන දුක සමුදය දෙක එකට යෙදিলা. එතන නිරෝධේ මාර්ගේ නෑ. කොයි වෙලාවකවත් අපට දකින්න දෙයක් කෙනෙක් පුද්ගලයේ හමුනා මිසක් ස්කන්ධ ආයතන ධාතු ගැන අපට වැටහීමක් නෑ. වැටහීමක් නෑ කියලා කියන්නේ අපි දුක දුක හැටියට එතන නෑ. නොදන්නාකම මත අපි පුද්ගල භාවයෙන් අරගෙන තියෙන තැනම තියෙනවා සමුදය. අපි අරගෙන තියෙන සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට අල්ලලා මේ හදාගෙන ඒ තුළ තියෙන උපාදානය. උපාදානය කියලා කියන්නේ සමුදය. දුකට හේතුව හදාගෙන එහෙම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් කෙනෙක් දෙයක් හැටියට දකිනවා නම් එතන මතක තියාගන්න දුකත් සමුදය දෙකම තියෙනවා. ඒ කියන්නේ දුක දුක හැටියට දැකලත් නේ සමුදය දන්නෙත් නෑ, Nirodha දන්නෙත් නෑ, මාර්ගය දන්නෙත් නෑ. ඒ කියන්නේ සතර නුවණම යෙදිලා නෑ. අවිද්‍යාව මිසදුතු බව එතන තියෙනවා. යම් විටක දුක දුක හැටියට ස්කන්ධ පංච උපාදානස්කන්ධය පාදානස්කන්ධ හැටියට දැක්කොත් දැකීම දැකීමෙන් අවසන් වෙන තැනට නුවණ තබා ගන්න පුළුවන් වුණොත් එතකොට අපි මේ ඉපද නිරුද්ධ වෙන ස්කන්ධ ටික සත්වයේ පුද්ගලයේ හැටියට ගන්නෙ. අන දුක දකිනකොට සමුදය දුරු වෙනවා. සමුදය දුරු වීමම නිරෝධේ සාත් වීම වෙනවා. නිරෝධේ සාත් වීම මාර්ගේ වැඩි වීම වෙනවා. එනිසා අපි නැවත නැවත මේ දේශනාවන් තුලදී විස්තර කරන්න උත්සාහ කළේ මෙන්න මේ ධර්මතාවයයි. එනිසා අපි මතක තියාගන්න ඕන, තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේවා අමාරු වෙන්න පුළුවන්. නැවත නැවත හිතලා, නැවත නැවත අහලා මෙනෙහි කරලා බොහෝ උත්සාහවත් වෙලයි මේවා යම් කරුණු යම් කරුණු තේරුම් ගන්න ඕන. හිතනදි බලන්න, හොඳට හිතලා බලන්න. අපිට එහෙට යමක් ගැටුණාම අහවල් දේ දකින්නවා, අහවල් දේ පේනවා කියන තැනටයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම මම අහවල් දේ දකින්නවා කියනකොට අපි දකින්නෙකුත් ඉන්නවා, දකින දේකුත් තියෙනවා. ආත්ම හා ආත්මීය කියන දේ මමත් ඉන්නවා, දකින්නා වූ මමත් ඉන්නවා, මම දකින දේකුත් තියෙනවා. මේ මම සත්ව පුද්ගල අදහස කියන එක මේ අමුතුවෙන් හිතලා ගන්න ඕන එකක් නෙමෙයි. මෙන්න මේ ධර්මතාවය නොදන්නාකම මත ඉදීම උපදින එකක්. දැන් බලන්න, යමක් ඇහැට ගැටිලා මම මේ දේ දකිනවා, මේ දේ පේනවා, මේක පේනවා කියනකොට පෙනෙන දේකුත් තියෙනවා, පෙනෙන්නේකුත් ඉන්නවා. මමක් ඉන්නවා, මමම දකින දේකුත් තියෙනවා. ආත්ම ආත්මනේ. එතකොට දැන් මෙතන මේ දුකට හේතුව හටගෙන තියෙන්නේ. හැබැයි දැන් එතනදී දැන් අපිට නොපෙනෙන දේ තමයි අපට මේ හේතුව හදලා දුන්නු ස්කන්ධ ටික ඉපදෙන නිරුද්ධ වෙලා. දැන් ඔබ මේ වෙලාවේ අපි ඒක රළු මට්ටමකින් අපි තේරුම් ගන්න උත්සාහ කළොත් අර එනකොට දැකපු අවස්ථාව හිතන්නකො. දැන් දැකීමක් උනේ ඇහැ තියලානේ. ඇහැ තිබුණට වැඩක් නැහැ නේ, රූපයක් ගැටුන්නේ නැත්තම්. ඇහැ රූපයක් තිබුණත් වැඩක් නැහැ නේ, චක්කු විඥානයක් නෝපන්නා. එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඥානයයි ස්පර්ශයයි වේදනා සංඥා චේතන. ඒ ඔක්කොම ටික පහළ වෙලා මෙතන දැකීමක් උනේ. දැන් මෙතනට එනකොට දැන් ඒ පෙනුණු ඇහැ නිරුද්ධ වෙලා බොහෝ වෙලාවක්. ඒ ගැටුණු රූපය නිරුද්ධ වෙලා විඥානය නිරුද්ධ වෙලා ස්පර්ශය වේදනා සංඥා චේතන නිරුද්ධ වෙලා ඒ හේතු නිසා හටගත් දැකීම නිරුද්ධ වෙලා. හැබැයි දැන් අන්න නිරුද්ධ වුණා කියලා අපි දන්නේ නැහැ. නොදන්න කම නිසානේ අපි ඒ දේ නැවත නැවත සීකර කර රස විඳින්නේ, තලු මරන්නේ. දැන් මම ඒක තව තේරුම් ගන්න උදාහරණයකින් කියන්නම්. ඔබ හිතන්න ඔබේ පවුලේ ඥාතියෙක් හිතවතේ හිතවත් කෙනෙක් අතුරුදන් වෙලා එයා මිය ගිහිල්ලා, ඇත්තටම මිය ගිහිල්ලා. හැබැයි මිය ගිය බව ඔබ දන්නේ නැහැ. මැරිලා මැරුණ බව දන්නේ නැත්නම් ඔබ මොකද කරන්නේ? ගුවන් විදුලියට, රූප වාහිනියට, පත්‍රවලට තොරතුරු දීලා මෙහෙම කෙනෙක් දැක්කාද, දුටුවාද, තොරතුරු දැනුම් දෙන්න කියලා දුරකථන අංක නම්බර් ඔක්කොම දීලා ප්‍රසිද්ධ කරනවා. ඊට මෙහෙට කතා කරක ගහනවනේ මෙහෙම කෙනෙක් දැක්කාද. දැන් ඔබ හොයන්නේ, නැවත නැවත හොයන්නේ මියගිය කෙනෙක්. හැබැයි මියගිය බව දන්නේ නැති නිසා දැන් ඔන්න ඔබේ ඥාතිවරයෙක් මිය යනවා. ඔබ දන්නවා මිය ගියා කියලා, ආධාන කටයුතු කළා කියලා. දන්නවා නම් ඔබ නැවත සීකරයිද හොයයිද යාගෙන? කොහෙද ඉන්නේ, කොහේ හරි ඉන්නවද දන්නේ නැහැ, සැඟවිලවත් ඉන්නවද දන්නේ නැහැ, අතුරුදන් වෙලා කවුරු හරි අතුරුදන් කරලත් දන්නේ නැහැ, කවුරු හරි කොහේ හරි සැඟවගෙන ඉන්නවද කියලා හොයනවද? නෑ. ඒ මැරුණ බව දන්නේ නැහැ. මැරිලා මැරිලා බව දන්නේ නැත්තම් හොයනවද? දැන් ඔන්න ඔබ මෙතනට ඇවිල්ලා අර දැකපු දේ, එනකොට දැකපු දේ සිහි කරනවා කියන්නේ මැරිලා. ඇත්තටම මැරිලා, ඒ ඇහත් මැරිලා, රූපයත් මැරිලා, විඥානයත් මැරිලා, ස්පර්ශ වේදනා සංඥා චේතනාත් මැරිලා, ඒ නිසා උපන් දැකීමත් මැරිලා. මම මේ කියන වචන ටික තේරුම් ගන්න. මැරිලා දැන් ඒ සිදුවීම. ඒක අතීත. මැරිලා. දැන් මැරුණා, මැරුණ බව දන්නේ නැහැ. නොදන්නාකම මත තමයි ඔබ දැන් එහෙම එකක් දැක්ක, එනකොට දැක්ක, හරි ලස්සනයි යා. දැන් මේ සිහි කර කර සතුටු වෙන්නේ, තලු මරන්නේ මෙරිච්ච දෙයක්, මෙරිච්ච කෙනෙක් පිළිබඳ නොදන්නාකම මත. එතකොට දැන් බලන්න අපට නැවත හේතුවක් හදලා, දැන් හේතුව හදන්න මූලික වෙච්ච කරුණු ටික මෙරිලා. දැන් ප්‍රතිඵලය මොකද්ද? මේ හේතුව නිසා නැවත දුක. දැන් හිතන යන ගමන් බලාගෙන යන්න ඕනේ. යන ගමන් ගිහිල්ලා බැලුවොත් ඔබට පෙනේ. හැබැයි ඒක පෙනෙනවා කියනකොට හිතන්න එපා ඉස්සෙල්ලා ඉතින් යනකොට දැක කෙනාමනේ ඉන්නේ කියලා. ඒ මුලාව දුරු කරගන්න තමයි අපි නැවත නැවත අර බල්ලාගේ උපමාව දෙන්නේ. බල්ලා ළිඳට එබෙනකොට යම් ඡායාවක් දැකලා බල්ලෙක් කියලා රැවටුණා. බල්ලා ලින්කටෙන් මෙහාට එනකොටම බල්ලා බල්ලෙක් හැටියට දැකපු ඡායාව දිවරයි. හැබැයි Taman දැක්කේ මොකද්ද කියන එක නොදන්නා මොඩකම නිසා බල්ලා මෙහාට ඇවිල්ලාත් කල්පනා කළේ බල්ලෙක් හිටියනේ ළිඳේ. ওই බල්ලා තාම ඉන්නවද දන්නේ නැහැ, යන්න ඕන බලන්න. යනකොට මොකද්ද උනේ? ආපහු එබුණු නිසාම ඡායාවක් හටගත්ත ළිඳේ. ඉස්සෙල්ලා ඉන්න බල්ලාම දැක්කා කියන කැමැතිමට. එතකොට ඔබටත් මටත් තේරෙනවා බල්ලා පෙර පළවෙනි වතාවේ බිඳට එනකොට තමන්ගේම ඡායාවට බල්ලෙක් කියලා රැවටුණා. බල්ලා ලින්කටින් මෙහාට එනකොට බල්ලා බල්ලෙක් හැටියට දැක්ක ඡායාව ඉතුරුවක් නැතුවම අවසන් වුණා. දෙවනුවත් ලින්දට ගිහිල්ලා එනකොට දැන් එබුණු නිසා දැන් හටගත්ත ඡායාවක් තියෙනවා. දැන් බල්ලා අපව රැවටෙනවා. එතන රැවටීම් දෙකක් තියෙනවා. එකක් තමන්ගේ ඡායාවටම බල්ලෙක් කියලා රැවටෙනවා. ඊළඟට ලොකුම මෝඩකම තමයි ඉස්සෙල්ලා හිටි බල්ලමයි මේ තාම ඉන්නේ කියලා. දැන් ඔබටත් මෙතන සිහි කරලා ඊයේ දේ බලන්න ආපහු යන්න පුළුවන්. යනකොට ආපහු මොන ගේ? හැබැයි එතනදී නොදන්නාකමක් තියෙනවා. අපි දකිනවා කියලා දැක්ක සිද්ධිය කොතනද කියලා දන්නේ නැහැ. අපි හිතාගෙන හිටියොත් ඇහැට ගැටිච්ච දෙයමයි දැක්කේ කියලා එහෙට ගැටුණ දේ පෙනුණා නම් අපිට අපහු ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. බල්ලට ළිඳේ බල්ලෙක්ම හිටියා නම් දෙවනුවත් ගිහිල්ලා බලනකොට බල්ලගේ දැක්ම හරි. හැබැයි බල්ලා ළිඳට එබෙන වෙලාවෙත් දැක්කේ ඡායාවක් නම් පළවෙනි දකින වෙලාවෙත් රැවටිලා බල්ලෙක් කියලා වරදවාගෙන දෙවනුව ගිහිල්ලා එබෙනකොටත් ඡායාව තමයි බල්ලෙක් කියලා. එහෙනම් ඔබ ඇහැට ගැටෙන වෙලාවෙදී එහි තියෙන දෙයක් දැක්ක නෙමෙයි. ඒ දකින වෙලාවේ දැකීම උනේ බාහිරේ දැක්ක නෙමෙයි, බාහිරේ එක හේතුවක් පමණයි දැකීමට. ඇහැ රූපේ චක්කු විඥානය කියන මේ හේතු සමූහයක ප්‍රතිඵලයකුයි ඔබට හමු වෙන්නේ. දැන් ඔබ දැකපු දේ අහවල් දේ කියලා එකකට අයිති කරලා මේ ධර්මතාවය නොදන්නා මත අර බල්ලගේ මුලාව වගේමයි. නැත්නම් අපිට දැන් මෙතනින් සිහි කරන්නත් බෑ. සිහි කරන්න පුළුවන්. සිහි කරනවා නම් සිහි කරන්න වෙන්නේ මෙලිච්ච දෙයක්. මෙහෙම දෙයක් වුණා කියන එක. විපද නිරුද්ධ වුණා කියන එක. දැන් සිහි කරලා ආපහු බලන්න යන්නත් බෑ. ගියොත් ආපහු දැන් බල්ලලි දෙවෙනි පාරත් ළඟට එබෙනකොට අර වගේම ඡායාවක් හටගන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා හටගත්ත බල්ලා බල්ලෙක් කියලා රැවටිච්ච ඡායාව නෙමෙයි දැන් තියෙන්නේ. දැන් හේතු නිසා හටගත් එක. එතකොට අපි වර්තමානයේ හඳුනා ගන්න ඕන කියලා කියන්නේ ඒකයි. පළවෙනි වතාවේ බල්ලා ළඟට එබෙනකොට ඒ හේතු නිසා යම් ඡායාවක් හටගෙන බල්ලා බල්ලෙක් කියන රැවටිමුණා. දැන් බල්ලා ළඟටෙන් එනකොට ඒ හේතු ටික ඔක්කොමත් නිරුද්ධයි. ඒ හේතු නිසා හටගත් ඡායාවත් ඉවරයි. ඉතුරුවක් නැතුව ඉවරයි. දැන් මේ ඉවරය නිරෝධයේ නොදන්නාකම මත යෙදෙන වරද්ද මොකද්ද? දෙවෙනුව ආපහු ගිහිල්ලා එබෙනකොට හිටපු බල්ලා බලන්න එබෙනකොට ඕම ඉස්සලා හිටි බල්ලා තාම ඉන්නවනේ කියන මෝඩකම නැවත උපදිනවා. එතකොට දැන් බලන්න දැන් දෙවෙනි අවස්ථාවේ එබුණු නිසා හටගත්ත ඡායාව දැන් වර්තමානයි. අතීතේ මෙරිලා. දැන් වර්තමානයි ඒක. වර්තමාන ඡායාවටයි ආපහු රැවටෙන්නේ. හැබැයි බල්ලගේ මුලාවක් තියෙන ඉස්සෙල්ලා හිටි බල්ලමයි කියලා. ඉස්සෙල්ලා දැකපු එකමයි මේ දකින්නේ කියලා. දැන් බලන්න මෙන්න හිමින් සැරේ කල්පනා කරලා බලන්න මෙන්න මේ නිදර්ශනය තුළ තියෙන වැරද්ද මොකක්ද? මේ වැරද්දම තමයි අපි දැකපු දෙයක් සිහි කරන අවස්ථාව සිහි කරලා අපව අපි දකින්න පුළුවන් බලන්න පුළුවන් කියලා කියන කියමන මෙන්න මේ වැරද්ද තුළ නිවැරදි කරගන්න බලන්න. එතකොට අපිට පුළුවන් ওই ප්‍රශ්නෙට උත්තරයක් හදාගන්න. පැහැදිලිද? මෙතනකින් මදි නැවත නැවත මේ වහිතන්න. තව නිදර්ශන උපමා එකතු කරගෙන හොයන්න.
ගරුතර ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ දේශනාවලදී කියුණා කර්මයක විපාකය ප්‍රතිසන්දි විපාකය ප්‍රවෘත්ති විපාකය ගැන ප්‍රවෘත්ති විපාක අවස්ථාවක් එකම කර්මයක ප්‍රවෘත්ති විපාකය අවස්ථා කීපයක ඇති වෙනවයි කියලා අපි පොඩි කාලේ මොකද කවියකින් අහලා තියෙනවා දැන් කවිය නම් මතක නෑ ඒක මම හිතාගෙන ඉන්නවා ප්‍රතිසන්දි විපාකය එක විපාකයක් පලවීමකින් ප්‍රතිසන්දි ලබා ගැනීමකින් අවසන් වෙනවා කියලා ඒක මගේ අදහස නිවැරදිද ඒකට විශේෂයෙන් මේ බලපාන හේතුවක් තියෙනවද කියලා දැනගන්නයි
අපිට පුරුදු කවියක්ම තියෙනවා පෙර අංගන එක් එළු දෙනක හිස සිඳා ඇය ඇඟ ලුවම ගණනේ හිස් කැපුණොත් එකම කර්මයක් එළු වේක එළු දෙනක් ඝාතනය කළ එක කාන්තාවක් අපාය සිය ළඟ වැළඳි ගිනි දැල් වලින් දුක් විඳලා මනුස්ස ලෝකයට ආවන් ඇගේ ලොම් ගණනට ඒ කර්ම හේතු කරගෙන බෙල්ල කපාගෙනම බෙල්ල කැපිලාම මේ යන්න උනායි කියලා තියෙනවා. දැන් මහරහතන් වහන්සේලාගේ චරිත තුල උනත් දැන් එක තැනක සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුවන්ගේ චරිතේ එකම ආත්ම භාවයක් කාම විත්‍යාචාරයේ යෙදුණු අකුසල විපාකයක් ඇටියට ආනන්ද හාමුදුරුවෝ ස්ත්‍රී ආත්ම භාවයේ 500 වාරයක් එක දිගට උපන්නයි කියලා. එනිසා එකම කර්මයකින් එකම ප්‍රතිසන්දි විපාකයක් දීලා නතරවන්නේ නැහැ. ඒක තමයි අපේ ජනක උපස්තම්මක උපපීඩක උපඝාතක ඔය ආදී වශයෙන් කර්ම ගැන කතා කරනකොට කර්ම පිළිබඳ විභාග කරන තැන තියෙන අහෝසි කම්ම කියලා එකක්. ditthagam vedani upapajj vedani aparapariya අහෝසි කම්ම දිට්ඨධම්ම වේදනීය කියලා කියන්නේ මෙලවින්ම විපාකයට ගෙන දෙන ඒවා. දිට්ඨධම්ම වේදනීය. උපපජ්ජ වේදනීය කියලා කියනකොට දෙවෙනි ආත්ම භාවය. අපරාපරිය කියලා කියනකොට මේ කොයි වෙලාවක හරි විපාකයට එන්න පුළුවන්. ඒක සමහරවිට අපි මේ ජීවිතයේ මේ මරණයත් එක්ක අපට විපාකෙට එන්න පුළුවන් මේක කල්ප ගානකට එහා කළ කර්මයක් වුණා. ඊළඟට අහෝසි කම්ම. සමහර කර්ම තියෙනවා විපාකයට සමහරවිට එකවරක් ඇවිල්ලා විපාක දීලා අවසන් වෙන්න පුළුවන්. සමහර කර්ම තියෙනවා විපාක නොදීම අවසන් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අඟුලිමාලා හාමුදුරුවන්ගේ චරිතය අඟුලිමාල හාමුදුරුව ගණනක් නැතුව මිනී මෙරුවා ගණනක් හැටියට ගත්තොත් 999ක් වෙනවා ගණන් කරන්න පටන් ගත්ත තැන ඉඳලා. එතකොට මේ ප්‍රාණඝාත කර්මවලට ප්‍රතිසන්දි විපාක දෙන්න ගියා නම් කොච්චර විඳින්න ඕනද? උන්වහන්සේ ප්‍රතිසන්දි විපාකයක් විඳින්නේ නැහැ. හැබැයි උන්වහන්සේට ප්‍රවෘත්ති විපාක හැටියට යම් යම් කර්ම විපාක මේ ජීවිතේම ਦਿੱත්ත ධම්ම වේදනීය වශයෙන් උන්වහන්සේට විඳින්න ඕන. මොද බල්ලෙකුට ගහන කුරුල්ලෙකුට ගහන ගලක් හරි ඇවිල්ලා හැමදාම අඟුලිමාලා හඳුරන්නේ ගේ හැපෙනවා හැමදාම බොහෝ වෙලාවට පින්ඳ පාත කරගෙන ඉන්නේ ලී ගලාගෙන මොනවා හරි එකක් වෙලා තුවාලයක් ඇඳිලා අනුන් ගහන ගලක් ඇවිල්ලා වදිනවා. ditta dhamma vedaniye vipakayak විතරක් උන්වහන්සේ වින්දා ප්‍රතිසන්දි වශයෙන් අපාය ආදී දුගතිවල උපදින්න තියෙන සියලු ප්‍රතිසන්දි විපාක අහෝසි කර්ම බවට පත් වන කර්මක්ෂය කරන ඒ අරහත් ඵල මාර්ග ඥානේ. එනිසා අපි තේරුම් ගන්න ඕන යම් කර්මයක් කළොත් එකම වාරයක් විපාක දීමින් ඒක අවසන් වෙනවා. ඒක අපි පොතින් නෙමෙයි අපේ ජීවිතයෙන් අත්දකින්න පුළුවන්. දැන් ඔබ හිතන්න ඔබේ අතීත ජීවිතයේදී හිත හිත සතුටු වෙන්න පුළුවන් ක්‍රියාකාරකම්ත් තියෙනවනේ. හැබැයි දැන් සමහර ක්‍රියාකාරකම් තියෙනවා හිත හිත සතුටු වෙන්න පුළුවන් අනුන්ට කිය කියා මේවා හඬ නගලා කිය කියා ප්‍රකාශ කරලා සතුටු වෙන්නත් පුළුවන් දේ තියෙනවා. හැබැයි සමහර දේ තියෙනවනේ අපේ ජීවිතවල සංගවණේවා කියන්න ඉදිරියේ ප්‍රකාශ කරන්න බැරි කවුරු හරි මතු කරනවට අකමැති. අපේම හිතක් එවන් දේ සිහි වෙනවට අකමැති මෙලි යම් යම් සිදුවීම් තියෙනවනේ අපේ ජීවිතේ. දැන් බලන්න අපි එක වරදක් ජීවිතේ කළාම සිහි වෙන කාරක් අපට ඇවිල්ලා තියෙන විපාක වශයෙන් දුක් දෝමනස්සයක්. අයියෝ මම මේ දෙයක් කළා නේ. පසුතැවීමක්. ඒක විපාකයක්. දැන් අපට ඕක එකවරකින් අතර වෙලා නැහනේ. සමහර වෙලාවට සමහර කර්ම තියෙනවා නැවත නැවත හිතට වද දෙන ඒවා. නැවත නැවත ඉපදී හිතට වද දෙනවා. අන්න ප්‍රවෘත්ති විපාකේ වුණත් නැවත නැවත මේ ජීවිතේ බොහෝ වාරයක් විපාක දෙනවා. අපි ප්‍රවෘත්ති විපාකේ දකින්න ඕනේ ඒ ආකාරයෙන් අපි සමහර කරපු අපසල කර්ම වැරදි ක්‍රියා සමහරවිට වචනයෙන් කළ එකක් වෙන්න පුළුවන් කයින් කළ එකක් වෙන්න පුළුවන් සමහර වෙලාවට තව කෙනෙක් ගැන සිතින් හිතාගත්ත වැරදි අදහසක් වෙන්න පුළුවන් මට මතක් වෙනවා මම කොච්චර වැරදි අදහසක්ද මේ පුද්ගලයා ගැන ඇති කරගත්ත මම කොච්චර කැතයිද අන්න ඒ වාරයක මේ අකුසල විපාකයක් මේ යන්නේ ඒක යා දකින වාරයට එනවා සමහර වෙලාවට මේ අකුසල විපාකයක් ඒ වගේම කුසල විපාකයක් දෙකම එනවා ඒ නිසා අපට මේ දිට ධම්ම වේදිනේ මේ ජීවිතය තුළම ලැබෙන විපාක මේ හා සමාන කොට බලන්න ඕන අපට එක කර්මයක් කළාම ඒකට එක තැනකින් ඒක නතර වෙන්නේ මේක හරි ලස්සන උපමාවකින් කියන්න පුළුවන් දැන් හිතන්න නුගේටය හරි ස්වල්පයින් පුංචි අබැටේකට වඩා පුංචි කියන්න පුළුවන් හැබැයි මේ පුංචි දේ පළයක් වෙනවා ඒක මහා පොළොව පෘථිවි රසය වතුර උරාගෙන ගහක් වෙනවා දැන් ගහක් වුණාම මේක ආයි පල ගන්න දැන් එක ඇටයයි මේ ගහ හැදුනේ දැන් එක කන්නෙකට එක මුරයකට මේක ඇට කීයක් හැදෙනවද දැන් මේ ඇට පැල ගලනින් පැල වුණොත් කොච්චරද ඊළඟට ඒ හැදෙන ඇට ආපහු පැල වෙන ආපහු ගස් වෙනවා ආපහු පළ දරනවා දැන් පරම්පරාවට යනකොට කොච්චරද ඒක තමයි කියන්නේ දැන් අපි එක අකුසල කර්මයක් කරගෙන ඒක විපාක වශයෙන් දුගති තැනක උපන්නා හරියට අන්න අර නුග බීජයක් පැලුණා වගේ දැන් ඒක හටගන්නේම ආපහු පරම්පරාව ගෙනියන පරම්පරාවක් නැවත ඒ අකුසල විපාක පරම්පරාවක්ම යන නිසා තමයි සසර ගමනේ දුගතියක උපන්නොත් ආපහු ගැලවෙන්න බෑ කියලා කියන්නේ. හැබැයි එතනක් තියෙනවා බීජ නියාමයක්. තියෙනවා බීජ නානත්වයක් තියෙනවා. බීජ නියාමයේ තමයි බීජයට පැලයක් හදලා දෙන එක. බීජයට පැලයක් හදලා දෙන එක. බීජ නියාමයේ. දැන් කොහොමද ඒකට පුළුවන් කොහොම පැලයක් හදලා අඹයටයකට පුළුවන් අප පෙළයක් හදලා දෙන්න. හැබැයි මෙන්න මේකේ තියෙන ධර්මතාවය. කොහොමයටයකට කවදාවත් පුළුවන් කමක් නැහැ මී අඹ ගහක් හදලා දෙන්න. මී අඹයටයකට කවදාවත් බෑ තිත්ත කොහොම ගහක් හදලා දෙන්න. හැබැයි ඉජ නියාමයේ තමයි මේ ඇටයට පෙළයක් හදලා දෙන්න පුළුවන් බව. බීජ නානත්වයේ තමයි කොහොම ගහ කොහොම ඇටේ හදලා දෙන්නෙම තිත්ත වූ කටුක වූ නිරස වූ ඵලයක්ම මේ අඹ ඇටේ හදලා දෙන්නේ ප්‍රණීත වූ රසවත් වූ ඵලයක්මයි මිහිරි වූ මිහිරි ස්වභාවය ඇති ඵලයක්ම හදලා දෙනවා අඹ ඇටේ කොහොම ඇටෙන් තිත්ත වූ කටුක රසයක්ම උපදවලා දෙනවා කොහොමද මෙන්න මේ වගේ අපි දැනගන්න ඕන කර්ම කියලා කියනකොට අර බීජයෙන් පැලයක් හදලා දෙනවා වගේ. කර්ම නානත්වයේ කියනකොට අපි දැනගන්න ඕන දැන් කොහොම ඇටින් තිත්ත වූ කටුක වූ ඵලයක්මයි. අඹයටින් මිහිරි වූ මිහිරි ස්වභාවයේ ඵලයක්මයි. මේ කුසල කර්මයේ කුසල වුණොත් ඒකට මිහිරි වූ මිහිරි ස්වභාවයේ ඵලයක්ම උපදවාලයි. කර්මය අකුසල වුණොත් තිත්ත වූ කටුක වූ නිරස වූ ඵලයක්ම උපදවලා දෙනවා මේ කර්ම නානත්වය. එනිසා කොහොම හරි ඒ අහපු ප්‍රශ්නයට අපිට කියන්න පුළුවන් වෙන්නේ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කියන විපාක දෙකම එකවරම අහෝසි වන්නේය කියලා කියන්නත් බෑ. එකවරක් විපාක දෙලා එහෙම නොවන්නේය කියලා කියන්නත් බෑ. මොකද කර්ම නානත්වයක් තියෙනවා. සමහර කර්ම තියෙනවා මේ ජීවිතේින්ම සියලු කර්මක් ෂේ වෙනවා, අවසන් වෙනවා, අහෝසි කර්ම වෙනවා. රහත් වුණොත් සියලු කර්ම අහෝසි. දැන් එහෙම නොවන්නේ කියලා කියන්නත් බෑ. මොකද රහත් ඒ බඳු මාර්ග ඥානයක් නොලැබුව නැවත නැවත බොහෝ වාරයක් ව එකම කර්මයට විපාක විඳින්න පුළුවන්. එකම දියබෙරළිය මලක් පූජා කොට පෙර බුදුරජාණන් වහන්සේ නමකට එක්කාන්තාවක් 500 ආත්ම භාවයක් දියබෙරළිය මලක පැහැයෙන් මොම ලස්සනව සුවදවත්ව සුවඳ හමන සිරුරක් ඇතුව උපන් සිදුවීම් ගැන අපේ බණ පොත්වල ඒ කතා තුල හරියට පැහැදිලි වෙනවා. එකම කර්මයෙන් බොහෝ වාරවල උපන් අවස්ථා පිළිබඳ එනිසා එකට දෙන්න පුළුවන් උත්තර එහෙමයි.
පෞගිය 18 වෙනිදා ඔබ වහන්සේ පුෂ්පා මහත්මියන් ඉදිරියේදී සමාධි භාවනා සූත්‍රය දේශනා කරා. ඒකේ මේ කරුණු කීපයක් පැහැදිලි කර ගන්න ඇතියෙන. එතන අර ඊටම මේ සිද්ඥාන වචන තුනක් තියෙනවා. අභිනන්දති, අභිවඩති, අජ්ජෝසාය තිට්ඨති. ඔබ වහන්සේ දා මේ මලක උපමාවක් අරගෙන පැහැදිලි කරා. අපි තවදුරටත් අපිට දැනගන්න ඕන මේ අපි පෘථග්ජනන විදියට එළියට ගියාම කොහොමද මේ ප්‍රායෝගික ජීවිතයේදී මේ කරුණ තුනෙන් අපි මේ උපාදාන වෙලා භවය සංසාර ගමනට එකතු වෙන්නේ.
අභිනන්දති අභිවදති නෙමෙයි අභිවදති අභිනන්දති අභිවදති අජ්ජෝස අභිවදති වදති කියලා කියන වදන හොඳයි කියන බව. අභිනන්දති කියන්නේ සතුටු වෙන බව, අභිවදති කියලා කියන්නේ හොඳයි කියන බව, අජ්ජෝසාය තිට්ඨති කියන්නේ බැස ගන්න බව. එතකොට අපි මලක උපමාව හැටියට කියනොත් දැන් අපි මේ පුංචි සිදුවීමක් එකතු කරගෙන අපිට බලන්න පුළුවන් වඩන්න පුළුවන් නුවණක් තියෙනවා. මොකද අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ අරිය සංකො සම්මාදිට්ඨි හොති. මොන මේ දෙක දැනගත්තාම සම්මාදිට්ඨියට එන්න පුළුවන් කියන්නේ. දැන් ඒකදී අපි නිදර්ශනයක් කොට ගත්තා. මොන අපි දකිනවා ලක්ෂණට පිපුණු මල. දකිනවා කියනකොට මොකද්ද වෙලා තියෙන්නේ? හැට රූපයක් ගැටිලා දැන් අපි හැට රූපයක් දැකලා අපි සම්මතයෙන් අපි මහා පරමාර්ථයක නොගෙහින් අපි හිතමු අපි ලක්ෂණ රෝස මලක් කියලා යමක් දැක්කා. මලක් දැක්කා යම් වර්ණ සටහනක් දැක්කා පළමින් උනේ එක. ඊළඟට ඒකට උන නම් කළා මේ රෝස මලක් නේ. ඔන්න තවත් අවස්ථාවක් ආවා නම් කළා. දැන් අපි මේ නන්දනේ සතුටු වීම දැන් මේ වෙනකොට පටන් අරගෙන ඔන්න දැන් හිතන හරිය ලස්සනයි මේ මල. දැන් මේ වචනේ උපතමේ අභිවදති හොඳයි කියනවා. කට ඇරලා කියන්න ඕනේ. හරිය ලස්සනයි මේ මල කියලා අපිට හිතෙන බවම වචනේ උපත. අජ්ජසාය තිටුති කියන්නේ අපි බැහැ ගන්නවා. ඒක බැහැ ගන්නවා. දැන් අපි ඈතින් ඉඳන් බැලුවා හරි ලස්සනයි මල. අපිට දැන් ඈතින් ඉඳලා දැකලා සතුටු වෙලා සෑහීමකටපත් වෙන්න බෑ. ඔන්න යන්න හිතනවා ළඟට ගිහිල්ලා බලන්න. ළඟට ගිහිල්ලා බලන්න හිතෙනවා. ළඟට ගිහිල්ලා බලනකොට බැලුවා සෑහීමකටපත් වෙන්න අමාරුයි. ඔන්න අපි ඒකට බැහැ ගන්නවා කියන්නේ ඒකයි. ඊළඟට හිතනවා මේක අල්ලලා බලන්න ඕන. අතගාලා බලනවා. හරි සිනිඳු සුමුදු. දැනුත් සෑහීමකටපත් වෙන්න බෑ. තවත් ඇතුළට ඉඳා බලනවා. ඉබලා බලන්න ඕන. මල අල්ලලා ලං කරලා නැහැට ලං කරලා සිප ගන්නවා. හරි සුවඳයි. දැන් ඇහැටත් හොඳයි. අතටත් සිනිඳුයි සුමුදුයි. නාසයටත් සුවඳයි. දැන් ආයතන තුනකින්ම බැඳිලා. මේ වෙනකොට මනසිනුත් බැඳිලා හිතටත් කැපෙනවා. දැන් අපි අර ආයතන ගණනාවකින් මේ මලට බැඳිලා. බැඳිලා අපි. දැන් බැඳුනේ ඇයි? අපි අර බණ න්‍යායක් කියනකොට කිව්වනේ ඇත්ත නොදකින තැන මොකද වෙන්නේ? කලකිරෙන්නේ නැන්නේ. කලකිරෙන්නේ නැත්තම් ඇලෙනවනේ. ඇලුනේ නැත්තම් මිදෙනවනේ. දැන් අපි මේකේ ඇලුනා. දැන් ඇලුනේ ඇයි? මේකේ කලකිරීමක් නොවුණු නිසා. කලකිරුනේ නැත්තේ ඇයි? ඇත්ත ඇති සැටියෙන් නොදැක්ක නිසා. ඔන්න දැන් ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් මොකද වෙන්නේ? කලකිරෙනවනේ. කලකිරුණු ඇලෙන්නේ නැහැ. ඇලුනේ නැත්තම් මිදෙන. දැන් අපි මිදෙන විදිහට බලන්න ඕන. දැන් අපිට ඕන ලෝකෙ මිදෙන්නනේ. මිදෙන විදිහට බලන්න ඕන අපි. දැන් අපි බලනවා මේ මල. දැන් මේ මල මේ විදිහට දැක්කොත් මේ ලස්සනයි සුන්දරයි කියලා දැක්කොත් දැන් ඇහැටත් හොඳයි අතටත් හොඳයි නාසයටත් හොඳයි හිතටත් හොඳයි කියලා මේ තැනට ආවොත් ඊළඟට මොකද වෙන්නේ? අනේ මටත් ඇත්තම් මේ වගේ මලක්. එහෙම නැත්තම් මේ වගේ මල් පඳුරක් මල් ගහක් මගේ ගෙදරටත් ඇත්තම් හොඳයි කියලා හිතෙනවනේ. දැන් මොකද මේ ඇතුනේ? අවිද්‍යාව, මනෝ කර්මය, දැඩි ලෝභය, අනුන්ගේ දේ තමන්ට අයිති වේවා කියන අදහස උපන්න. දැන් ඊළඟට හිතන දැන් මේක ඉල්ලලා මේ මිනිහා දෙයිද? ඔන්න යත් ටිකක් ලෝභ නම් අයිතිකාරයත් අනේ උකනම් දෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? සතුට වෙනවද? නෑ, බේසී වෙනවා. තරහව ආවම හිතනවා හොඳයි උඹට දෙන්න බෑනේ. මං හොඳින් හරි නරකින් හරි ගන්නම්. හොඳින් හරි නරකින් හරි ගන්නම් කියලා හිතනකොට මොකද උපන්නේ? කර්මඵලම දක්නා බව මිසදුටුව. දැන් අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මනෝ කර්ම තුනම ඇතිවලා නැද්ද? තියෙන. දැන් ඊළඟට හොඳින් හෝ නරකින් හරි ගන්න. ඔන්න හොරගම් කරන්න යනවා කියමු අපි. අඳුර වැටෙන වෙලාවක. එහෙම නැත්නම් ගෙදර කට්ටිය වැඩට ගිය වෙලාවක. මල්ලත්තක් කපාගෙන ඉන්න යනවා. හොරකමට යනවා. හොරකම කරන්න හදනකොට ඔන්න ගෙදර එක්කෙනෙක් ඉඳලා කෑ ගහනකොට. එතකොට මොකද කරන්නේ? බේරෙන්න ඕන. අතේ තියෙන පිහියෙන් හරි ඇනලා පැනලා යන්න ඕන. ඔන්න හොරකම ආනඝාත කර්මය කළා. දැන් ඊළඟට මේකෙන් බේරෙන්න ඕනනේ. මේක කලයි කියලා පිළිගන්න මේ බොරු කියන්නේ. වාක් කර්මවත් කරනවා. මේක කවුරු හරි දැක්ක කෙනෙක් කවුරු හරි ඉන්නව නම් එයාව තරජනය කරලා බලක්ව ගන්න පුළුවන් නම් සාක්ෂි දීමට එම නැති තරජනය කරනවා. පරුස වචන භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ දස අකුසලයේම එනවා. දැන් මේ දස අකුසලයේ ඊළඟට විපාක මොනවද? තිරිසන්, ප්‍රේත, අසුර, නිරේ, දුගති. දැන් ඔන්න මලක් මේ විදිහට දැක්කොත් කොහෙන්ද නතර වෙන්නේ? මල අල්ලලා නතර වෙන්නේ නැහැ. අපාය කියලා තමයි නතර වෙන්නේ. එතකොට දැන් අපි දකිනකොට මෙන්න කර්මය හා විපාකය. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. මෙන්න මේ මුල මේ ලෝභය ලස්සනයි කියලා දකින මේ ඌටි ලෝභ හිත ඇති වුණාම මේ විදිහට මල ළඟට ගෙනහිල්ලා ඒ හරහා දස කුසලයට යොමු කරලා දස කුසලයට විපාක වශයෙන් මේ තිරසනේ පේතේ කසුරේක් නිරසතෙක් දක්වා මේ ගෙනේනව නේද මේක නේද අකුසලයේ හා කුසල මොළේ කියලා දැක්කාම අපිට ඔන්න සසර දී දුක පිළිබඳව අපි දැනගත්තා වෙනවා මේ විදිහට දැක්කොත් මෙහෙම වෙනව නේද කියලා එතකොට දැන් අපි ඒකේ අනිත් පැත්ත බලනවා දැන් දැන් මේ විදිහට බැලුවොත් මල මේ විදිහට හිතුවොත් මේ විදිහේ ප්‍රතිඵලයක් වෙනවා අවසන් වෙන්නේ මෙතනින් මහා දුකකට වැටිලා අවසන් වෙන්නේ ඊළඟට බලනවා දැන් මේ මලේ ඇත්ත ඇති සැටියෙන් දකින්න දැන් කෙනෙකුට පුළුවන් පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශ භාව අපි මල් පූජා කරනකොට අනේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ සිරිපා මුල තැබූ මේ මල් හරි ලක්ෂණයි හරි ප්‍රසන්නයි හරි වර්ණවත් ඒත් අනේ මේ මල් තව ටික වෙලාවකින් පුප්පම් මිලායාති මේ මල් මෙල වෙනවා පර වෙනවා ඒ වගේ කායෝ තතායාති විනාශ භාව අනේ මගේ කයත් මේ වගේ මැලවිලා පරවිලා දිරලා කුණු වෙලා යනව නේද මහපොළොවට පස් වෙලා යනව නේද කියලා අර සාමාන්‍ය වශයෙන් හෝ අපි මල් පූජා කරන අදහස අර මල ඉදිරියේ දකින්න පුළුවන් නම් එතන තියෙන ලොකු නුවණක් එතකොට එතන විරාගී හැඟීමක් ඇති කරගෙන තියෙනවා ඇල්ම දුරු කරලා තියෙනවා හැබැයි ඒක ඊට වඩා වැඩි කරගන්න පුළුවන් අපිට අපි බලන්න ඕන මල කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් කියන බීජයක් ඇවිල්ලා ඒකට මහා පොළව වතුර පොහොර අවුසුලන් මේවා ඔක්කොම උදව් වෙලානේ මේ ගහ ඇදුනේ ඒ ගහේ ඵලයක්නේ මල එතකොට අපිට මලටත් කියන්නේ නේද සංකත ධර්මයක් කියලා ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් සංකත ධර්මයක් සංකත ධර්මයන්ගේ ලක්ෂණය තමයි යමක් හටගත්ත දේ දිරනවා එහෙනම් දැන් මලේ අපි දකිනවා හටගත්තු ලක්ෂණ. ඒ කියන්නේ උත්පත්ති දුක්ඛ ලක්ෂණයේ තියෙනවා මලත් එක්ක. උත්පත්ති දුක්ඛ ලක්ෂණයේ තියෙනවා. දැන් උපතක් වුණා නම් ඊළඟට මොකද්ද වෙන්න ඕන? දිරන්න ඕනනේ. දැන් මේ මල ටිකින් ටික දිරන්නේ නැද්ද? මැල වෙන ස්වභාවයට නෙමෙයි දියන්නේ. යනවා. එහෙනම් මලේ තියෙනව නේද? දිරීමේ දුක්ඛ ලක්ෂණය. ඊළඟ ව්‍යාධිය ලෙඩවීම. දැන් මේ මල දුර්වර්ණ වෙනවනේ. මේ ලක්ෂණ නැති වෙනවනේ ටික. රෝගී ලක්ෂණයක් මේකේ තියෙනවා. ඊළඟට තව ටිකකින් අනේ මේ මල මැලවිලා පරවිලා මහ පොළොව සිප ගන්නව නේද? මරණයේ දුක්ඛ ලක්ෂණයක් තියෙනව නේද? එහෙනම් දැන් මේ මල කියලා ලකින ලක්ෂණ සුන්දර වස්තුව තුල තියෙන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණය නේද මේ තියෙන්නේ දැන් මල ලස්සනයි කියලා ලං වුණොත් ලං වෙන්නේ මොකකටද ප්‍රිය දෙයකටද අප්‍රිය දෙයකටද අප්පියේ සම්පයෝගෝ දුක්ඛ ඒ මල කියලා අපි ලං වුණාට ලං වෙලා තියෙන්නේ මොකටද ජරා ව්‍යාධි මරණය ළඟට කොයි වෙලාවරි හරි දැන් මේ දුක මේ මල මැල වෙනකොට පර වෙනකොට ලස්සන දේ මැලවිලා පර වෙලා යනකොට ඒ දුකට වැටෙනවා දැන් ප්‍රියයි කියලා ලං වුණා අල්ලගත්තා හැබැයි ප්‍රියදී තව ටිකකින් අර යථාර්ථය මතු කරලා දෙනකොට පියේහි විප්‍රයෝගෝ දුක් ප්‍රියංගෙන් වෙන්නේ දුක විඳින්න වෙනවා එහෙනම් දැන් ඒ දුකත් මෙතන තියෙනවා යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛ අනේ මේ මල ලස්සනයි බොහෝ වෙලාවක් කාලයක් තියාගන්න ඕන මැලවෙන්නේ නැතුව නොයෙක් උපාය උපක්‍රම යොදලා මේක මැලවෙන්නේ නැතුව ඉන්න තියාගන්නද හැබැයි වැඩි දවසක් කොහොම කළත් තියෙන්නේ මැලවෙන. අනේ මල මැලවිලා ගිහිල්ලානේ, පරවිලා ගිහිල්ලානේ. එහෙම නැත්නම් මේ ගහ මේ පඳුරම වැඩිලා ගිහිල්ලානේ කියලා. කැමති දේ යුතු නොවීමේ දුකක් නේද? එහෙනම් ඔන්න දකින්න ඔයා මේ මලයි කියලා දකින මේ සුන්දර වස්තුව තුල මේ දුක්ඛ ආර්ය ලක්ෂණ ටික ඔක්කොම යෙදිලා තියෙනව නේද? මේ දුකට නේද එහෙනම් මේ මලකට ඇලුම් කරනවා කියලා ඇලුම් කරන්නේ. මේ දුක හැටියට නොදන්න කම නිසා නේද මේ දුකට ඇලුම් කරන්නේ මේකට නේද දුක්ඛ සමුදය කියන්නේ මේකේ පවතින යථාර්ථය තමයි දුක. දුක හැටියට නොදන්න කම මත මල ලස්සනයි සුන්දරයි කියලා ඇලුම් කරන බව නේද සමුදේ. ඒ හේතුව නිසා නේද මේ මල මැල වෙනකොට, පර වෙනකොට, ගහ මැරෙනකොට, ගහ කවුරු හරි අත්තක් පිටක් කඩාගෙන ගියොත් මේ නොයෙක් නපුරු සිතුවිලි, නොයෙක් වචන ක්‍රියාවන් ආදී මහා කුසල විපාක ගෙන දෙන කර්ම කරගන්නත් වෙනවා. ඒ කර්ම වශයෙන් විපාක වශයෙන් නැවත නැවත සතර දුක් විඳින්නත් වෙනවා නේද කියලා ඔන්න දකින්න එයා චතුරාර්ය සත්‍යය මේ තුල. ඊබඳු චතුරාර්ය සත්‍යයක් දැක්කොත් අපි ලක්ෂණයි කියලා පේන හැම වස්තුවකම ඔන්න අපි ඇත්ත ඇති සතියෙන් දකිනවා. ඇත්ත ඇති සතියෙන් දකින නිසා මේකට ඇලෙන්නේ නැහැ, කලකිරෙනවා. කලකිරෙන නිසා ඇලෙන්නේ නැහැ, ඇලෙන නිසා මිදෙන. මිදුණු නිසා මිදිනේ යන නුවණ ප්‍රතිවේක්ෂා ඥාන මාර්ගඵල ප්‍රතිවේක්ෂා ඥානත් ලබන්න පුළුවන් වෙනවා. මේ අවබෝධය තුළ ඒ නිසා අපිට ප්‍රායෝගිකව අපේ ජීවිත තුළ එක දවසකට මෙබඳු අරමුණු 10ක් ලස්සනයි සුන්දරයි කියලා පෙනෙන, ඒ වගේම අසුන්දරයි කියලා දකින අරමුණු 10ක් මෙබඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද කියලා පෙනෙන ස්වභාවයට නොරැවටි පවතින ස්වභාවය මෙබඳු වී නේද කියලා විමර්ශනයකට බලන්න පුළුවන් නම් ඒක හොඳ විදර්ශනාවක් බවයි අපි එදා මතක් කළේ, දැනුත් මතක් කරා. එහෙනම් අපිට තවත් දවසක් ඉතුරු වෙලා තියෙනවා. තවදුරටත් ගැටළු විසඳ ගන්න අද හෙට දවසේ සාධකාරී සඳහා පිට යන්නත් වෙනවා. එනිසා අපි මෙතකින් මේ ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරනවා. ඉතින් අද දවසේ ඒ දායක පින්වතුන්ගේ දායකත්වයෙන් උතුම් ධර්ම දානමය පින්කමක් සිදු කරගත්තා. මේ සිද්ධ කළ උතුම් පින්කම අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සපගෙන දෙන උතුම් නිවන් සුව පිණිස, මාර්ගයේ පෙන්වා දෙන සත්පුරුෂ ඇසුර පිණිසම මේ මොහොතේ පටන්ම හේතු වාසනා වේවා කියලා සාදු
සාදුවා.
ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්දිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්දිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. මතුබුදු වන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු පින් කැමති සියලු දිවි රාජ සමූහයාට මේකින් අයිති වේවා, දිවිසුරු වැඩි දියුණු වේවා, පතන බෝධීන් නිවන් සැපතින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම විජේතිලක මහත්මාගේ ආදරණීය පියතුමන් මිය පරලොව ගියා මේට අවුරුදු 13කට පමණ ඉහතදී. ඒ වගේම ප්‍රියංකා නොනා මහත්මියගේ ආදරණීය මෑණියන් අවුරුදු 1කමාරකට කලින් මිය පරලොව යන්ට යෙදුනා. තමන්ගේ ජ්‍යෙෂ්ඨ සොහොයුරාණන් අවුරුදු 2කට ප්‍රථම අභාවයට පත්වන්ට යෙදුනා. විශේෂයෙන් ඒ නම් සඳහන් කළ ඒ ඥාතිවරු තුම්පල ප්‍රධාන කොට ඒ දෙකුලයන්හි පරම්පරාගතව මිය පරලොවේ යම් ඥාති පිරිසක් ඇත්නම් මේ උතුම් සද්ධර්ම දානමය පින, මේ සම්බුදු පූජාමය පින අනුමෝදන් වෙත්වා. මෙපින් බලයෙන් සසර ජීවිත සුවපත් වේවා, සතුටපත් වේවා, දෙව් මිනිස් සැපතින් සැපවත්ව උතුම් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධම්මකට යොමු වහවහා මේ සංසාර දුකින් එතර වේවා යන කාරුණික අදහසින් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ අප හැම දෙනා නමින් නැසී මේ පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාත මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි මේ ජීවිතයේ පමණක් නොව සංසාර ගමනේ අපේ ඥාතිත්වයේ සිටි යම් පිරිසක් පින් බලාපොරොත්තු වන්නේ නම් ඒ හැම දෙනාටම විහාරගණී අපවත් වී වදාළ ආචාර්ය ප්‍රාචාර්ය සිල්සාමීන්ද්‍රයන් වහන්සේලාට මේ ස්ථානයේ මේ පින්ම ගොඩනගන්නට වේ සමහන්සේ ධනය විය පැහැදම් කොට ශ්‍රමයේ කාලයේ වැය කොට මියගේ යම් පිරිසක් ගත්නම් ඒ හැමටත් මේ පින්වත්පත් වේවා අපේ ඥාතිවරු අපේ හිතයිසින් මේ පින් බලයෙන් සතුටවත් වේවා සුවපත් වේවා දුක් පිරි ගෝර සසර කතර නිමා කොට උතුම් සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා. ඒ අද දවසේ නායකත්වයේ දරණ විජේතිලක මහත්මයා නමෝනා මහත්මියේ දියණිවරු දෙපළ ඇතුළු ඒ පවුලේ හැම දෙනාට සුජීවත්ව වාසය කරන මව්පියාදී ගුරුවරු සහෝදර සහෝදරයන් ඇතුළු ජීවිතයට පිහිට වූ උපකාර වූ හැම දෙනාටමත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන් ඥානභාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දිවි රාජ මණ්ඩලය නන්තරයක වරණේ කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින සඵල වේවා. දෘශ්‍යමාන අදෘශ්‍යමානව දෘභාදක දුරු වේවා. සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනයේ සැලසිල්ල වහවහා උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ අප හැම දෙනාටත් එදු වෙන ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සියලු දෙනාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් පුනරුවන් ඥානභාවයෙන් ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේ නායතුළු දිව්‍ය රාජ මණ්ඩලය අනන්ත ආශිර්වාදයෙන් දුර්සමානව පවතිනා වූද අදුර්සමානව එළඹෙනා වූද යම් තාක් වදුරු බාධක රෝග පීඩාවන් නැත්නම් කාය චිත්ත පීඩාවන් නැත්නම් ඒ සියල්ලක් හිරුදුටු ගැන දුරක්සේ දුරව යේවා. නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනයේ සැනසෙල්ල ළඟා වේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින සඵල වේවා දියුණු වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුකති ප්‍රයකට සාපිපාසාදී දුකකටද නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් මෙවන් දහම් මඟට කුසල් මඟට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් අමා මහ නිවන් සුවයම කල් නොයවාම අපි හැම දිනාටම ලැබේවා සැලසු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නියච්ච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිජ්ජතු. ධර්ම ශ්‍රවණං සම්සබලින් හැමතැනම සැලසීවා.